തീർച്ചയായും സർണ സേവനത്തിനാട്ടോ അതിനകത്തിന് ധർമ്മസാക്ഷ ആരംഭകരണ ശുദ്ധിസ്വാഹിന്വാസിയുടെ സംബന്ധിന് അപാസുഖീനോ തപസ്വാഹിന്വാസി പാദനമസ്കാരം ശ്രീപത്രമീ യോഗ്യമപ്പി മഹാചാര്യമപ്പി കൊക്കളികെ വ്യക്തമ സംബന്ധമുള്ള ഇന്നുവ ഇത് മാത്രമേ സാക്ഷാ മൂലികം മുളയിന്തമ്മ അപ്പിട്ട് സാക്ഷാതിന്റെ ഏറ്റവും സാധനമേയും ഇതാമ ഭക്തിയും ഗൗരവയും ഇറങ്ങുന്ന ശ്രീപതിയും മഹാചാരത്തോട്ട് ആരാധനാക്കണ്ട മീ സാക്ഷാ ആരംഭിക്കുന്നുണ്ട് സർ തീരുവാൻ സർവൈ
ഉണ്ടായി തെരുവാൻ സരനായി അംഗഹർവാദ ദിനത്തിന് അദ്ദേഹം സാക്ഷാവ് ആരംഭവുണേ സുനന്ദ മഹത്തുകാല മതി തായ കത്തി പ്രധാനവ പ്രവർത്തകനെയാണോ അഹിതനാലും കൂടെ അക്കായിട്ട് പ്രയോജനത്തിന് ഗട്ടലു തീയനാണ് ഇതിരി പത്രണ പുളുവ
තම් ආරම්භයක් හැටියට වහන්තගේ මම මේ ප්‍රශ්නය අහනවා මේ ස්පර්ශය කිව්වත් ආයතනය කිව්වත් දෙකම එකද කියන එක පස්සවීම සහ මේ ආයතන
ඉතින් තමන්ගේ ඒ වචනෙන් අදහස් කරන එකනුව තමයි ගන්න තියෙන පස්තායතනය කියලා කියන ස්පර්ශායතන පස්සායතන ආයතන පස්සායතන හය චක්කු පස්සායතන සෝත සම්පස්සායතන පස්සායතන හය කියන්න පුළුවන් ආයතන හය පස්සය කියන කතාව පොදුයි හරියට අපි අර විඥානය කියන කතාව පොදුයිනි මොන ආයතනෙන් විඥානය වුණත් විඥානය විඥානය කියන දැනගන්න බව ඇස්ප නිසානං ඒ විඥානේ චක්කු විඥානේ අපත් එක්කන ආයතනව අයාකාරයකට වර්ග කරනවා මේකයි වගේ පස්සය කියන එක ආයතන අයව වර්ග කරන්න පුළුවන් පස්සේ පස්ස කියන ක්‍රියාව එකයි කෘත්‍ය පස්ස සම්පස්ස කියලා යෙදෙන පස්සායතන ඒ ආයතන කියනකොට මන එතනින් නිෂ්පාදනය පැන නගින ගතිය ස්පේ කියනකොට හලා තියෙනවා තින්නම් සංගති පස්සු පස්සය ආයතන හයකම කතා කරන්න පුළුවන් එකක් පාද විස්තරෙත් එන්නේ සලායතන පච්චය පස්සූ කියලා නේ සලායතන සලායතන ඇති කල්හි පස්සය තියෙන සලායතන යෙදුන් නැත්නම් පස්ස කතාවක් අදාළ නැහැ. ඇති කල්හි මේ වේ මේ නැත්නම් වෙන්න බෑ.
එතන කියවෙනවා වගේ නේද? පස්ස කියන්නේ පස්ස වෙනවම පස්ස වීමත් එක්කම නම් වේදනා සංඥා චේතනා මනසිකාර හටගන්නේ නාම ධර්ම. එතකොට ඒකම වෙන, එතකොට ආයතනයේ ආයතනයක් කියලා වෙනම දෙයක් වෙන්න බෑ කියලා මේ මට මම අහන්න හේතුනේ මොකද මේ මම ළඟදි මේ අභිධර්මයේ උගන්වන ස්වාමින් වහන්සේ කෙනෙකුගේ ධර්ම දේශනාවක් අහනකොට ස්වාමින් වහන්සේ මේක පාවිච්චි කරේම චක්කු ඉන්ද්‍රිය චක්කු ඔස්සය කිව්වම දෙකම එකයි කියන එක. එතකොට මම කල්පනා කරනකොට මම හිතුවා මේක ටිකක් ඇත්ත වශයෙන්ම නම් ඉතින් වෙන තැනක ආයතනයක් තියෙනත් බැරි වගේ නේද මේ ඔබතුමාට හිතන හැටියට.
එතන කියන්නේ වෙන් කරන්න බෑ.
ඔව් ඒක තමයි මාත් හිතුවේ.
ඔව් ඒ ඔක්කොම එකයි කියන එක නෙමෙයි, එකකින් තොරව අනිත් එක කතා කරන්න බෑ. අර මේ බටමිටි දෙක හේතු කරලා තියෙන උපමාව ගන්න. හේතුව කියනකොට හේතු වෙලා තියෙනවා කියනකොට බටමිටි දෙකෙන් තොරව ඒ කතාව කතා කරන්න බෑනේ. අනේ වගේ ඒවා වෙන් කරලා කතා කරන්න බෑ, වෙන් කරලා ගන්න බෑ. ඒ සිද්ධියෙම ඒක දකින්න පුළුවන් ආකාර කියලා කියන්න පුළුවන්. එකම සිද්ධිය දකින්න පුළුවන් එක එක ආකාර තියෙනවා. ඒක මේවයි එකකට පස්සේ තව එකක් වෙන කතාවකුත් නෙවෙයි. තම සිද්ධි එකයි මේ ඇති කල්ලි මේවි එන සංසිද්ධි. කක් ඉවර වෙලා අනිත් එක එන කතාවක් නෙවෙයි. ඒකයි වයින් තොරව වෙන කතාවකුත් මේක දැන් ඔය පටිච්ච සමුප්පන්න ධර්ම ටික අපි ගත්තොත් අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා උපාදාන තණ්හා භව ළඟට ජාති ජරා ටිකයි දුක කියන එක කෙටියෙන් කිව්වේ ඒ තේරෙන එක ඒ සිද්ධියක් එකක් ඉවර වෙලා තව එකක් එන කතාවක් නෙමෙයි. බටමිටි දෙක හේතු කරලා තියෙන සිද්ධිය නැත්තම් විඥාන නාම රූප සංසිද්ධි. ඒකේ ඔය සේරම කතා කරන්න පුළුවන්. සේරම එතන කියදෙනවා. නාම රූපයක් ගැන දැනුවත් වුණා නම් ඒ විඥාන නාම රූප කතාවනේ. එතන ඔය ජාති ඔක්කොම කතා කරන්න පුළුවන් මේක ඥානයි. ප්‍රකටත්වය අනුව.
ධර්මය ගැන විමසනකොට මේ සූත්‍රයේ නම මතක නෑ මට. බුදුහාමුදුරුව කියලා තියෙන මේ විමසිය යුත්තේ පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය කියලා ඒ අවස්ථා කීපයකටම යනකන් ඒක විමසිය යුත්තේ කියලා. රහතන් වහන්සේ පවා විමසිය යුත්තේ මේ පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය කියලා පෙන්නලා තියෙනවා. ඇයි මේ ડોක්ටර් එච්චරම තැනක් මේ පංචස්කන්ධ ක්‍රියාවලියට මේ ධර්මයේ විමසීමේදී ලබා දීලා තියෙන්නේ?
රහතන් වහන්සේ පංචස්කන්ධ ගැන විමසනවා කියලා කතාවක් නෙවෙයි කියන්නේ. පංච උපාදානස්කන්ධයේ උදේවය දක්වා. ඒ රහතන් වහන්සේ කියලා පුද්ගල ස්වභාවයෙන් කතා කරනකොට ඒ පුද්ගලත්වයේ සකීයත්වය කියන එක පංච උපාදානස්කන්ධ. ඒකට පංචස්කන්ධ කියලා කියෙදෙන්නේ නැහැ. රහතන් වහන්සේ පංච උපාදානස්කන්ධයේ උදේවය දකිනවා කියලා සඳහන් වෙනවා. ඒක ඊතර වෙන දර්ශනයේදී පුද්ගල කතාවක් කියෙදෙන්නේ නැහැ කෘතියේදී, මාර්ග කෘතියේදී. නැතුව අපි කෙනෙකුට විස්තර කරද්දී පංච උපාදානස්කන්ධ කියලා තමයි විස්තර කරන්නේ. මතක තියාගන්න, දැන් අපි ඔතන පංචස්කන්ධ කියනකොට මේ අතන් වහන්සේට පංචස්කන්ධ කියලා කතාවක් එහෙම විස්තර වෙන්නේ නැහැ. අපි අර විස්තර කරන්න ගිහින් හදාගත්තු මතයක් තියෙන අතන් වහන්සේ කියන්නේ පංචස්කන්ධ කියලා එහෙම කතාවක් කියදෙන්නේ නැහැ. එතකොට මේ පංච උපාදානස්කන්ධය පිරිසිඳ දකින්න තියෙන ප්‍රසන්නහසගෙන හොයන්න යනකොට වඩා පංච උපාදානස්කන්ධය පිරිසිඳ දකින්න තියෙන. එතන දුක කියන එක පරිඤ්ඤයයි යම් පිරිසිඳ දකින්න තියෙන. ඇයි පිරිසිඳ දකින්න තියෙන? අපි දන්නේ නැති හින්දා, දැකලා නැති හින්දා. දුක දන්නවා කියලා හිතුවට ඇත්ත ඇති හැටියට දැකලා නැහැ. හින්දා ඒ හොඳට විමසන්න ඕන. පිරිසිඳ දකින්න කම්ම පරිඤ්ඤයයන් වෙන කම්ම ඒවා ගොඩාක් විමසන්න ඕන.
ස්වාමීන් වහන්සේ ඇයි ඒ එච්චර විමසන්ති කියලා තියෙන්නේ? එතන එතන තියෙන වැදගත්කම මොකක්ද? විමසන්න
කියන්නේ අපි නොදන්න හින්දානේ. අපි දන්නවා නම් විමසන්න ඕනේ නැහැ. අවබෝධය නැති හින්දා. ඒකට ඉරිසෙන්ද දකින්න නම් ඒක විමසන්න. අපි එතනින් ගන්න තියෙන අපි දන්නවා කියලා හිතුවට ස්වාමීන් වහන්සේ කියනවා දන්නේ නැහැ. මේ විමසන්න. පිරිසිඳ දකින්න. ඒකට බුදුදහමේ වැදගත්ම තැන දෙන්නේ සක්කාය කියන එක. බුදු කෙනෙක් අවශ්‍ය වෙන්නේ ඒක පෙන්වන්න. අනික ශාස්ත්‍රවරුන්ට බෑ ඒක පෙන්වලා දෙන්න. සක්කායයි සක්කාය නිරෝධයයි දේශනා කරන්නයි බුදු කෙනෙක් පහළ. ඒකට තමයි වැදගත්කම දෙන්නේ. සක්කාය කියන්නේ මොකද්ද? සුඛීය බව කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධ. ඒක ඒක පිරිසිඳ දකින්න කියන්නේ දැකලා නැති හින්දාමයි, අවබෝධ කරලා නැති හින්දාමයි. අපිට හිතෙනවා අපි ඕක දන්නවා, ඕකේ මොකක්ද පිරිසිඳ දකින්න තියෙන්නේ කියලා. බුදුහාමුදුරුවෝ පෙන්නන අර්ථය, මේතර වෙන අර්ථය දකින්නකම් පරිඥයයන් එක ඥානය ඥානේ පහළ වෙනකන් මේ ගොඩාක් විමසන්න. ඉතර දන්නවා කියලා එතනට එන්නේ නැහැ. ඒකයි විමසන්න කියලා තියෙන ප්‍රඥා.
ඩොක්ටර්, එතකොට අර විමසන්නට ඕනේ මොකද්ද කියන පිළිබඳ අපි යම් කිසි ප්‍රාථමික දැනුමක්වත් අපිට ලැබෙන්න ඕනේ. ඒක කොහොමද?
ඒක දැන් ඔබතුමාම කිව්වේ පංච උපාදානස්කන්ධ. නැත්තම් සුඛියත්තේ පංච උපාදානස්කන්ධ පිරිසිඳ දකින්න තියෙනවා පරිඥයයන්. අපි දන්න ටික මදි. දැන් රූප උපාදානස්කන්ධේ, වේදනා උපාදානස්කන්ධේ කියලා එහෙම දන්නවනේ. ඒ දන්න බව පිරිසිඳ දැකීම නෙවෙයි. ඇත්ත ඇති හැටි දැකීම නෙවෙයි. යථාභූත ස්වභාවය දැකීම නෙවෙයි. ඒව ගැන හොයන්න ඕන. හොයන්න උදව් වෙන තමයි මේ දහම ඇහෙන. එන දහමට අනුව විමසන්න. ඒක තමයි ඉතින් මේ ධර්ම සාකච්ඡා කරන්න.
එතකොට ડોක්ටර් දැන් අපි අහලා තියෙන්නේ රූප උපාදානස්කන්ධේ වේදනා උපාදානස්කන්ධේ සංඥා උපාදානස්කන්ධේ මේ විදිහට විඥාන උපාදානස්කන්ධේ දක්වා. එතකොට රූප උපාදානස්කන්ධේදී පස්ස තින්නම් සංගති පස්සෝ අර ඉස්සල මහත්ය ගෙනාපු තැන. එතකොට කොහොමද සොයනවා චේතනයි ඒ රූප උපාදානස්කන්ධේදී මේ පස්ස යත් වෙනවා තින්නම් සංගති පස්සෝ කෙනෙක්ුත් එතන සම්බන්ධ වෙනවා. එතකොට විමසීමේදී කොහොමද මේක
පස්සේ විනසනවා නම් ඒක විනසන්න තින්නම් සංගති පස්සෝ කියලා විනසනවා නම් ඒක විනසන්න ගඩපන්න යන්න එපා රූප උපාදානස්කන්ධ පස්සේ තින්නම් සංගති පස්සෝ කියනවා නම් ජාති තුනක් කියනවනේ නේද ඇසයි රූපෙයි චක්කු විඤ්ඤාණ තින්නම් සංගති පස්සෝ නැත්තම් කණයි ශබ්දයයි සෝත විඤ්ඤාණ ඒ තුනේ සංගතිය පස්සේ තින්නම් සංගති පස්සෝ යටි තුනේ සංගතිය එක් සංගතිය කියන්නේ එක්ව යාම වගේ එකට එක්ව යාම සංග ඒක තමයි පස්සේ කියලා කියන්නේ භාෂා අර්ථේ එන් පස්සේ කියන එකේ භාෂා අර්ථේ තේරුම මොකක්ද ඇහුවොත් මේ තුනේ එක්ව යාම දැන් ඒක පිරිසෙන් දැකීම නෙමෙයි අපි දැනුවත් මේකට දෙලි. පස්සේ කියන්නේ මෙන්න මේ ජාති තුනත් එකතුව එක්ව යාම කියලා නම් ඇහෙන. ඒක පිරිසෙන් දකින්න ඕන නම් තව විමසන්න. මොනවාද මේ ජාති තුන කෙසේ දෙයව වෙන්නේ කොහොමද පස්සේ වෙන්නේ? පස්සේ මොකද්ද? පස්ස සමුදය මොකද්ද? පස්ස නිරෝධය මොකද්ද කියන ඒ දැක්ම එනකන් මගේ විමසන්න ඇති. විමසන්න කියන්නේ දැන් එහෙන දහමට අනුව මෙනෙහි කරනකොට යෝනිසෝ මනසිකාරය සිද්ධ වෙනවා. ඒකට ඒක උදව් වෙනවා. පස්ස පස්ස සමුද පස්ස නිරෝධය කියන ඒ සම්මා දිට්ඨිය ඇති කරගන්න. සම්මා දිට්ඨිය ඇති කරනකොට ඥාන උත්තරක් උපදිනවා. ඒකත් එක්ක තමයි ඊළඟට මාර්ග ප්‍රත්‍ය යෙදීම සිද්ධ වෙනවා. ඒකට ඉතින් දැනකන් අර ඔබතුමාගේ ලෝකයේ තියෙන මේක විමසන්න ඕන මොකද මේ? මේ ජාති තුන මොනවද? ඇස කියන්නේ මොකද්ද? රූප කියන්නේ මොකද්ද? දැන ගැනීම විඥාණය කියන්නේ මොකද්ද? දැනුවත් වීම කියන්නේ. ඒකට ඒවා හොයාගෙන හොයාගෙන යන්න ඕන. ඇස මොකද්ද කියලා ඇස කියලා කියන්නේ මොකද්ද? කොහොමද ඒක සිද්ධ වෙන්නේ? කොහොමද ලැබෙන්නේ ඇස කියලා? හොයාගෙන යනවා. රූප කියන ස්වභාවය හොයාගෙන යනවා. හොයාගෙන යන්නේ දැන් අමං ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද කියන එකත් එක්ක හොයාගෙන යනවා. ඒ සෙවීම තමන් කරන්න. තව කෙනෙක්ගෙන් ඇස කියන්නේ මොකක්ද අහනවනේ තමයි ඇස කියලා මොනවාද අදහසක් තියෙනවා නම් මොකද්ද ඒ කොහොමද ඒක ලැබෙන්නේ මොනවාද කියලා හොය හොයා යන්නවා එකට මේ ඇහෙන දහම උදව් කරගන්න පුළුවන්
ડોක්ටර් දෙන්න පස්සේ පිළිබඳ අපි තියෙන අවබෝධයේ අඩුින්දද තාම අපි ටික නිචයාකාර විමස ගන්න බැරුණි.
ඔව් හැම එකේම අවබෝධය කියන්නේ දැනුම නෙවෙයි. දැන් ඔබතුමාට දැනුම ඕනවට වඩා තියෙනවා. දැක්ම තමයි නැත්තේ. ඒකට අනුව විමසන්නේ නැහැ. පටන් ගන්න විමසන්න තමන්ගේ අත්දැකීම. පාඩම් කරපුවා නෙමෙයි ඉගෙනගත්තු ඒවා නෙමෙයි. දැකීමක් එක්ක විමසන්න මේ දැන් දකින්නේ මොකද එහෙන් දකින්නේ මොනවද රූප දැක්කම කියලා ඒවා දැනගැනීම දැන් ඔය තුන හොයන්න මොනවද එකන සිද්ධ වෙන්නේ එසේද මේ
ඔතේ පොඩි උදාහරණයක් පොඩ්ඩක් දෙන්න බැරිද ඒ විමසීමේ පිළිබඳව
ඒ උදාහරණයක් ගන්න ඔබතුමාගේ දැන් පේන සිද්ධියක් අරගෙන ඒකත් එක්ක ඔබතුමාට හිතෙන්නේ මොනවද? මොනවා හරි පේන දෙයක් හරි ඇහෙන ඇසීමක් ගැන හරි ආයතනයෙන් ඕන එකක් ගන්න පුළුවන්, තමන්ගේ අත්දැකීමක් එක්ක ගන්න ප්‍රායෝගිකත්වය. අනාද ඔබතුමාට දැන් පේන දෙයක් මොකක් හරි ගන්න ගැනීම සිද්ධ වෙනවද දැන්?
පොතක් පේන.
ඔතකොට ඒකත් එක්ක බලන්න, දැන් පොතක් පේන සිද්ධියේ මොනවද තියෙන්නේ, මොනවද දැනගන්න?
පොතේ වර්ණේ, පිටකවරේ.
පොත ගැන ගත්තොත් එතකොට පොතේ එළියේ තියෙනවා, ඒකේ වර්ණයක් තියෙනවා, පිටකවරයක් තියෙනවා, බැලුවොත් අද ගතියක් තියෙනවා. ඔහොමම ඒ දන්න විස්තර ටික ඔක්කොම ගන්න. මා පොත කියලා කියන එකේ තියෙන තේරම ටික අරගෙන ඒකෙන් එක අරන් බලන්න කොහොමද ඒක වෙන්නේ. කොහොමද ඒක වෙන්නේ? වර්ණයක් තියෙනවා නම් ඒ පොතේ කොහොමද මේ වර්ණය දැනගත්තේ?
කළුපාට කවරයක් තියෙන, ඒකේ සුදු අකුරු කීපයක් තියෙනවා.
දැන් ඒ බව දැනගත්තේ කොහොමද කියලා හොයන්න ඉන්න. කළුපාට කවරයක්, සුදු පාටක් කියලා දැනුවත් මේ කොහොමද?
ඒ කියන්නේ පෙනීමක් විතරක් තියෙන තැනට, එතකොට මේ කළු අකුරු සහ කළු කවරේ සහ සුදු කියන එක මම දාගත්ත දෙවෙනිසෙන්ට බැහැ නේද?
ඒ දැන් උත්තරේ
කළුකෙන් කළු පාට කියලා ගන්නත් බැහැ කියලා ගන්නත් බැහැ. ඔව් එහෙම ගන්නත් බැහැ.
ඒ ගන්න බැහැ කියන්නේ දැන් ඒක දැනගත්තානේ කළු පාට සුදු පාට. ඒ දැනගත්තේ කොහොමද කියලා විමසන්න. එන්න බෑ කියන එකට වඩා මේ දැනගත්තේ කොහොමද? දැන් දැනගත්තු විඳන්නේ කියන්නේ නේ.
ඒකෙන් පෙර අසුර
දැන් ඔය මේ
දැනුම.
ඔහු නෑ ඒක තමයි, ඒකට වචනේ තමයි මම මේ මතක් කළේ දැනුම කියන්නේ කොහොමද මේ නිගමනනේ.
ඔව්
නිගමන දාන්න එපා. දැන් මෙහෙම දැනුවත් වුණා නම් කොහොමද දැනුවත් වුනේ? කොහොමද කියන්නේ දැන් ඇහෙන් දැකලානේ දැනුවත් වෙන්නේ නේ, මේ ඇහැට පේන හින්දානේ
කියන්නේ.
ඔව් ඇහැට පේන නිසා ඇහැට දැන් ඇහෙන් දැක්කේ නැත්නම් ඔය කතාව කියන්නේ නැහනේ නේද?
ඔව් ඒකේ ඕන නම් අකුරුත් කියවල තේරුනොත් ගන්න පුළුවන් ඒකේ මම කවුද කියලා ලීලත් තියෙනවා ඒකත් දැන්.
ඒ ඕන තැනකින් හොයන්න පටන් ගන්න. මම දැනගත්තනේ මොනවා හරි. ඒ කැමැති තැනකින් හොයන්න පටන් ගන්න. වෙන වෙනම හොයන්න ඕන තමයි ඒ සෙවීම කරන්න ඕන. අඹරාට කළු පාට කියන එක නම් කළු පාට අකුරු කියන එක නම් ඒක වෙනම හොයන්න. කොහොමද එහෙම කියන්නේ? කොහොමද මම දැනගත්තේ එහෙම කියන්නේ? කොහොමද දැනුවත් වුනේ කළු පාට අකුරු කියලා දැනුවත් වුනේ කොහොමද? ඇහැට කරන්න පුළුවන් මොකද්ද?
ඇහැට පෙනීම පමණයි.
දැන් ඔබතුමා ඕක බලන්න ඕන කියන්නේ මෙහෙමයි. ඇස් දෙක අරගෙන බලන්න, ඇස් දෙක වහලා බලන්න. එහෙම අනේ අනේ ඒ තමන් පරීක්ෂණය කරන්න. ඇහැට මොකද්ද කරන්නේ? අර මතකෙන් අරක කියනවා නෙවෙයි ඈ. පෙනීම විතරයි කරන්න පුළුවන් කියන්නේ මේ නිකන් අර කලින් දැනගත්තු
එක. ඔව් ඒක දැනුනේ.
ඔව් අන්න ඔන්න ඔය දෙක වෙන් කරගන්න පුළුවන් නම් ටික ටික එන්න පුළුවන් මේකට. දැන් මේ ප්‍රායෝගිකත්වයේ දිහා බලන්න. කොහොමද මේක දැනගත්තේ? කොහොමද මේක මේ මොහොතේ දැනගන්නේ කොහොමද? අර ඉගෙනගත්තු ඒවා මතක කරන්නේ ඒවා දාන්නේ. දැන් මේ නිකන් නේ කතා කරන විදිහට බලන්න. ඇහැට පේන හින්දානේ දන්නේ. ඇහැ වහගත්තොත් ඕක දන්නේ නෑනේ නේද?
ඔව්.
බලන්න නෑ. ඒ ඒ ඒ සිද්ධිය එක්ක වෙනසක්. ඇහැ තිබුණොත් විතරයි ඇහැ හරි නැත්නම් ඒක හිතට දකින්න විදිහක් නෑ. පැක් නැති වුණොත් පොතේ අකුරු හරි කළු පාට අකුරු හරි එහෙම දැනගන්න විදිහක්
නැහැ
නේද? හිතට දැනගන්න බෑ ඇහෙනත්. එතකොට මොකද්ද ඇහෙන් ඇහැට කරන්න පුළුවන් මොකද්ද? හිතට කරන්න පුළුවන් මොකද්ද? විමසන්න. දැන් මේ මොහොතේදී වෙන්නේ මොකද්ද? ඇහැ එතකොට වර්ණ සටහන ආරම්භ
දෙන්නවා.
වර්ණ සටහන ආරම්භ දෙන්න බැරි නම් හිතට ඕක දැනගන්න විදිහක් නැහැ නේ. හිතට වර්ණ සටහන ගන්න බෑනේ කෙලින්ම.
ඔව්. නෑ හිතට පුළුවන් පුළුවන් නේද ડોක්ටර් හැපියාගෙන. කලින්
මේ මේ මොහොතේ දැනගත් එක නිමේදී ගන්න.
ඔව් අතීතෙනි.
මේ මොහොතේ ඔය පොත පේනවා කියන සිද්ධිය. පොතේ මෙහෙම දේවල් තියෙනවා කියන සිද්ධිය. ඇහි උදව්ව නැති වුණා නම් ගන්න බෑනේ.
ගන්න බෑනේ.
ඊළඟට ඇහැට පුළුවන් ද හිත නැති වුණා නම් දැන් ඔය දැනගත්තු ටික දැන්.
ඔව් ඒකත් බෑනේ.
ඒකත්. මේ දෙන්න එකතු වෙලා කරපු වැඩක්. ඒක තමයි. يعني හිතට තනියෙන් මේ එළිය කළු පාටක් වු තියනවා කියලා දැනගන්න
බෑ.
ළඟට හැට තනියෙන් ඒක දැනගන්නත් බෑ හිත.
තොට කරු නැතු.
ඒ.
ඔව්. ඒ තොට කරු නැතු බෑ.
ඔව්. ඔතන දැන් ඕවගේ ඉතින් ඒක විමසගෙන විමසගෙන යන්න. ඇහැට තනියෙන් මේ දේ කියන්නත් බෑ හිතට තනියෙන් කියන්නත් බෑ ඒ දෙකම එකතු වෙලා තමයි මේ දැනුවත් වීම කළේ. ඒකෙදි දැන් හිතනවා කියන එකයි දකිනවා කියන යවන්නොත්සේ විමසගෙන යන්න
පුළුවන්.
දකිනවා නැත්නම් පේනවා කියන එක පේනවා දක්නවා කියන්නේ කළු පාටද? දක්නවා කියන්නේ කළු පාටද?
නැත්නම්
ප්‍රශ්න කරන්නේ.
ඔව්. ඔව් දක්ින තුල එහෙම තියෙන්නත් බෑනේ.
දැකීම කියන්නේ දකින්නවා කියන්නේ කළු පාට නෙවෙයි නේද?
නෙවෙයි.
දකින්නවා කියන්නේ ඇහැද?
එහෙමත් නෙවෙයි.
කියන්නත් බැහැ. අද දකින්නවා කියන ක්‍රියාව මොකද්ද? කියලා ඒක විමසගෙන යන්නකෝ. ඊළඟට හිත උදව් වුණ එක හිතනවා කියන සිද්ධිය මොකද්ද? කළු පාට කියලා දැනගන්න එකද අපු කියලා දැනගන්න එකද පොතක් හිතනවා කියන. ඒ ක්‍රියාව මොකද්ද? බලන්නේ විමස. මොකකටද මං හිතනවා කියේ මොකකටද මං දකින්නවා කොහොමද මං ඇති වුනේ කෙසේද මේ කියලා විමසගෙන යන්න පුළුවන්. ඒ වගේ බලන්නකෝ.
හොඳයි ડોක්ටර්. තුරුවන් සරි.
තෙරුවන් සරණයි සර්. දැන් අර ඉස්සල්ලා අහපු මහත්මයා කතා කරේ සර් පංච උපාදානස්කන්ධය සම්බන්ධවනේ. එතකොට මේ පංච උපාදානස්කන්ධය සම්බන්ධව තමයි අපි විමසීම කරනවා කියලා කියන්නේ. එතකොට සර් මෙතන චතුත්ථ අනුධම්ම සූත්‍රයේ තියෙනවා සර් සාවත්ති නිධානං ධම්මානු ධම්ම පටිපනස්ස භික්කවේ බික්කුණෝ අයමානු ධම්මෝ හෝති යං රූපං අත්තානුපස්සී විහෙරෙය්‍ය වේදනාය සංඥාය සංකාරීසු විඥානේසු විඥානේ අත්තානුපස්සී විහෙරෙය්‍ය යෝ රූපං අත්තානුපස්සී විහරන්තෝ රූපං පරිජානාති වේදනා වේදනං සංඥං සංකාරේ විඥානං පරිජානාති සෝ රූපං පරිජානං වේදනං සංඥං සංකාරෝ විඥානං පරිජානං පරිමුච්ඡති කියලා වචනයක් එනවා සර්. රූපං පරිමුච්ඡති, වේදනාය පරිමුච්ඡති, සංඥාය පරිමුච්ඡති, සංකාරේහි පරිමුච්ඡති, විඥානං පරිමුච්ඡති, ජාතියා ජරා මරණී ශෝකේහි පරිදේවි, දුක්ඛේහි දෝමනස්සේ උපායාසේ පරිමුච්ඡති දුක්ඛස්සාමීති වදාමීති කියලා තියෙනවා. එතකොට සර් මෙතන අත්තානුපස්සී විහෙරය කියන එකයි රූපම් පරිජානාති කියලා වචනයක් තියෙනවා. ඒකයි සමි පරිමුඤ්ජති කියන වචන තුන පැහැදිලි කරලා දෙනවා සර් කර්මකර.
ඔක දැන් හොයන්න පටන් ගන්න පුළුවන් විදිහ තමයි ඔබතුමා ඔය දැන් ත්‍රිපිටක ඇප් එක දාගෙන තියෙනවනේ නේද? ඒකේ ඔව් ඒකේ ඒ වචනේ ක්ලික් කරාම ඒකේ තේරුම් ටික පෙන්නනවා ඩික්ෂනරි තියෙන ඒවා. අනේ එකෙන් බලන්න පුරුදු වෙන්න. ඉතලා ඒකත් එක්ක ඒ වචනේ ක්ලික් කරාම ඒක හයිලයිට් වෙනවා. අපත් එක්ක ඒ තේරුම් ටික පෙන්නනවා. මොකක්ද ඒ සූත්‍රය කිව්වේ?
චතුත්ථ අනුධම්ම සූත්‍රය සර්. සංයුත්තනිකායේ කන්දක වර්ගයේ කන්ද සංයුත්තනේ තියෙන සර්.
කොහෙ තියෙන සංයුත්තනිකායේ
කන්දක වර්ගයේ සර්? කන්දක සංයුත්තේ නතුම් හාකම් වර්ගෝ කියලා තියෙන සර්.
කන්ද සංයුත්තේ
නතුම් හාකම් වර්ගෝ කියලා තියෙන සර්. චතුත්ථ අනුධම්ම සූත්‍රය
දක වර්ගයේ මූල පණ්ණාසකද මජ්ක්‍ධිම පණ්ණාසකද? නතුම් හාක වර්ග.
ඔව් සර්, නතුම් හාක වර්ග.
චතුත්ථ අනුධම්ම අන්තිම එකනේ.
ඔව්, චතුත්ථ අනුධම්ම එක අන්තිම එක සර්.
මගේ සූත්‍ර ශාකලා සේකතන්
ධම්මාන ධම පටි පනස්ත භික්කවේ භික්කනෝ අපයමානු ධම්මෝ හෝ යන් රූපේ අත්තානුපස්සී විහෙරෙය්‍ය යන් රූපේ අනත්තානුපස්සී විහෙරෙය්‍ය.
ඔව් සර්, යම් රූප අනත්තානුපස්සී විහෙරෙය්‍ය. අත්තානුපස්සී නේ මට වැරදීමක් වුනේ
සර්. ඒක පරිස්සමින් කියවන්න. යන් රූපේ අනත්තානුපස්සී විහෙරෙය්‍ය වේදනාය මේ විදිහට සංඥාය සංකාරයසු විඥානේ අනත්තානුපස්සී විහෙරෙය්‍ය. ස්වරූපේ අනත්තානුපස්සී විහෙරන්තු වේදනාය සංඥාය සංකාරයසු විඥානේ අනත්තානුපස්සී විහෙරන් විහෙරන්තු රූපං පරිජානාති. එතකොට දැන් බලන්නකෝ, ඒ දැන් අනත්තානුපස්සී විහෙරෙය්‍ය කියනකොට දැන් තේරුම තේරෙනව නේද? අර අත්තානු කියලා කියවහන් තමයි පොඩ්ඩක් අමාරු වෙන්නේ. අනත්තානුපස්සී විහෙරෙය්‍ය
මම කොට ගැනීමද සර්? මම කොට නොගෙන සිටීම කියන එක සර්? ඒකත් සර් පැහැදිලි කරලා දෙන්න කරුණා කරලා.
කියන්නේ ආත්ම දර්ශනය යෙදෙන්නේ නැහැ. අනත්තන නත්තාන. දැන් සිංහල එක බැලුවොත් එතන තියෙන යම් හේකින් රූපේහි අනාත්මානු දර්ශී විසේ. වේදනා සංඥාවේ සංකාරේ විඥානි. අනාත්මානු දර්ශීව වාසය කරන රූපය පිරිසිඳ දනි. ඒ පිරිසිඳ දනි කියන එක තමයි අර අනිත්‍ය.
ඒ කියන්නේ සර් රූපම් පරිඥානාති කියලා කියන්නේ සර්.
ඔව්. ඒක පරිඥානාති කියන්නේ පිරිසිඳ
පිරිසිඳ දැකීම කියන එක. ඔව්
සර්. පිරිසිඳ.
නේ? ඔව් සර් පිරිසිඳ දැකීම.
රූපේ වේදනා සංඥා සංකාර විඥානේ පිරිසිඳ දන්නේ. මොකද වෙන්නේ? රූපයෙන් මිදෙයි. වේදනාවෙන් මිදෙයි. සංඥාවෙන් මිදෙයි. ඒ කියන්නේ ඒවයින් මිදෙනවා.
පරිමුංචති කියන්නේ මිදෙනවා කියන එක නේ සර්.
ඔව්.
හවුස්
එතකොට මොකද වෙන්නේ? ජාතියෙන් ජරාවෙන් හා මරණයෙන් සෝකයෙන් වැළපීමෙන් දුකින් දොම්නසින් පායසෙන් මිදේ. පස්කන්ධ දුකෙන් මිදේයයි කියන්නේ පස්කන්ධ කියලා කියන්නේ පංච උපාදාන ස්කන්ධය නේද?
හවුස්
සෝ මිදෙනවා. එතකොට ඒ පිරිසිඳ දකින්නවනේ පරිජානාති වෙනකොට පරිමුච්ඡති රූපම් හා වේදනා සංඥාය සංකාරේ පරිමුච්ඡති විඥානම් හා පරිමුච්ඡති. මොකද වෙන්නේ? යාතියා ජරා මරණේන සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි පරිමුච්ඡති. උපායාසේ පරිමුච්ඡති දුක්ඛස්මාති වදාන.
වදාම්ස.
දුකෙන් දුකෙන් මිදෙනවා නේද?
හවුස්.
ඒවා හදාරන. ඒක අර අනත්තානුපස්සී විහෙරය කියන එකත් එක්ක තමයි ඔය ටික කොහොම එන්නේ. හරි. ඔය දැන් සංකප්පය බලනකොට ඒකේ මුල ටිකත් එක්ක බලා දැන් ඔය 10 වෙනි එක නෙමෙයි බැලුවේ.
ඔව් සර්. ඔව්.
ඒකේ සංකප්පේ අර තේ කියලා එන්නේ මුලින් ඒ ටික කියලා කියනවා. ඒ හින්දා ඒකේ මුල ඒවත් එක්ක කියවන්නේ 10 එකේ ඉඳන් 10ට බලාගෙන එන්නේ. මුල ඒවයි ඒක විස්තර ඇතුව කියනවා. ඒකට මෙතන මේ මුල් තැන දෙන්නේ අනත්තානුපස්සී විහෙරය කියන්නේ. අනත්තානුපස්සීව විහෙරණය වෙනවා. විහරණය වෙනවා. විහරෙය්‍ය මේක කරනව නෙවෙයි ඒ දැක්මත් එක්ක සිද්ධ වෙන දෙයක්. හරි. අපිට මේ කානාත්මයි මේ කානාත්මයි කියලා බල බලා ඉන්න කතාව නෙවෙයි ඔය. හරි. කියනකොට ඒ ප්‍රඥා භාවිතේ ඒකදී සිද්ධ වෙන ඒ තමයි ඔය කියන්නේ. පැහැදිලි ඇතිනේ.
ඔව් සර් පැහැදිලි. පරිජානාති වුණොත්
අනත්තානුපස්සී කියනකොට දැන් ඒක විශේෂයෙන් දැකීමක් නේ ඥානයක් එක්කනේ.
ඔව් සර්.
එතකොට ඒකේ අනත්තානුපස්සී එකත් එක්ක තමයි කියාගෙන.
ඔව් පරිජානාති.
ඔය දැන් ධම්මානු ධම්ම පටිපන්න වුණොත් නේද?
ඔව් සර්.
ඔකට කලින් එකට ගියොත් එහෙම ධර්මාන ධම්ම ප්‍රතිපනස් තතියාන ධම්ම සුත්ත කියන එකට ගියොත් එහෙම
ඔව්
එක් වෙස්න අයමනු ධම්මෝ
හෝති
රූපේ දුක්ඛානුපස්සී විහෙරෙයි කියලා කියනවා.
ඔව්.
ඊට කලින් එකට ගියොත් යන් රූපේ අනිච්ඡානුපස්සී විහෙරෙයි.
පස්සී විහෙරෙයි. ඔව්.
එකත් කලින් ගියොත් නිබ්බිදා බහුලෝ විහරන්තෝ කියලා එහෙම කතාවක් කියනවා. අහමම මේ එක හොඳයි. ඉතින් ඒක ටික අගේ ඉඳන් මුලට කියවන්නත් පුළුවන්. නැත්නම් මුල ඉඳන් අගට දැන් ඊට කලින් එකට යනකොට යංකෝ ආවස රූපං අජාතං අපාතු භූතං තස්ස උපාදෝ පඤ්ඤායිස්සති වයෝ පඤ්ඤායිස්සති තස්ස අඤ්ඤදත්තං පඤ්ඤායිස්සති. අජාතං අපාතු භූතං ජාතං පාතු භූතං කියන එක තේරෙනවනේ නේද? අටගත්තා පහළ වුණානේ.
ඔව්.
යක්ඛෝ ස්වරූපං අජාතං.
පහළ නොවන්නේ නේද?
නොගත්තා. පාතු භූතං පහළ නොවුණා.
නොවුණා.
පස්ස උපාදෝ පඤ්ඤායිස් කියන්න එතකොට පාදයේ දකින්න වයෝ පඤ්ඤායිස් පිටසංයතන් පඤ්ඤායිස් දැන් ඔය ප්‍රඥා භාවිතය ගැන කියන්නේ දැන් ඔය ටික උපාද වය පිටසංයතන් කියන එක මේ අසෘතවත්යයට දකින්න බෑ ඥානයක් නැතුව දකින්න බෑ
දකින්න බෑ
එකින්ද මේක අර මම කරන වැඩක් නෙමෙයි මේක ඔන්න දැන් හට ගන්නවා දකින්න විනාශ වෙනවා දකින්න ඔන්න වෙනස් වෙනවා දකින්න එහෙම කතාවක් නෙමෙයි ඒක.
හා
ප්‍රඥාවේ භාවිතය ඔය. අවයන්කෝ අවසෝරූපං යාතම් පාතු භූතං තස්ස උපාදෝ පඤ්ඤති ඔය පඤ්ඤති. එහෙම එහෙම කියන්නේ ඇයි කියලා බලන්න.
අරස මුලින් සඳහන් කරපු ආකාරයට.
ඔව්. මේ එතන පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. දැන් තස්ස උපාදෝ පඤ්ඤා යිස්සති කියලා කියන්නේ අජාතං අපාතු භූතං එකේ. ජාතං පාතු භූතං එකේදී පඤ්ඤා යති. දැන් පඤ්ඤා යිස්සති කියන එකයි පඤ්ඤා යති කියන එකයි පාලි භාෂාවට දැනගන්න ඕන. ඉස්ස ප්‍රත්‍ය වෙනකොට ටිකක් අනාගතේ පැත්තට එන්නේ. ටික ටික අපේ ඔය පාලි දන්න ස්වාමීන් වහන්සේලා එක්ක කතා කරන්න නැත්නම් මේවයි අර තේරුම බලබලා බලන්න.
හොඳයි සර් තේරුම් සරණයි
සර්. මේ සූත්‍රය එහෙම මෙහෙම අරන් කතා කරන්න අමාරුයි කතා කරන්න හොඳ නෑ ඒක. වෙනමම එකක් කරන් ඒක මුල මැදාක ඔක්කොම නිදානෙත් එක්ක මොකක් හේතුවෙන්ද මේක කාටද කිව්වේ මන පරිසරයේද ඔවත් එක්ක බලන්න හොඳයි ඒක අර ස්වාමීන් වහන්සේ ඉන්න වෙලාවක ඇහුවනම් ඔව තව විස්තර ඇතුව කියයි
හොඳයි
ඔව් මගේ පාළි දැන් මාඩුයි දැන් ප්‍රායෝගිකත් එක්ක තමයි මම කතා කරන්නේ
හොඳයි සර්.
දරුවන් සර්.
දරුවන් සර් නයි සර්.
සර් මේ මට අර සර් මේ සර් ඇහෙනවද?
ඔව්.
මේ සර් ස්වාමීන් වහන්සේගේ දේශනා පංචවග්ගී සූත්‍ර දේශනාවේ සර් වේදනා රූපේ වේදනාවේ ඔක්කොම මේ ආබාධ පිනිසම වේ කියන මේ දේශනාව තිබස එතන ආබාධ කියන්නේ මොනවද? ආබාධ කියලා කියවෙන්නේ
මොනවද? අපි දැන් ආබාධයක් කියන්නේ මොකද්ද? ලෙඩක් දුකක් කරදරයක් මේ වගේ එකක් නේද?
එහෙමද? මෙතන ආබාධ කියන්නේ මේ මොකද්ද? එතන එතන මේ වගේ.
ඒ කියන්නේ දුකට පත් කරනවා කියන එකනේ කෙටියෙන් කිව්වොත් නේද? ආබාධ වලට ගන්න තියෙන්නේ කොහොමද නේද?
ඔව් සර්. ඒ කියන්නේ ආබාධ කියලා විශේෂ දෙයක් නැහැ මොකක් හරි දෙයකින් දුකටපත් කරනවා කියන එක නේද සර්?
ඔව්. ඒ ආබාධ මොකක්ද කියලා විස්තර කරලා නැහැ ආබාධ පිණිස පවතිනවා. يعني දුක පිණිසයි පවතින්නේ.
ඔව් සර්. ඒක
මට හරිගේ නැහැ දේශනාව මම අහුගේ නැහැ මම ආබාධ කියන වචනේ දැන උරුම කිව්වේ ආ
ඔව් සර් ඒ ස්වාමීන් කිව්වා මේ ආබාධ පිණිසම වේ කියලා මේ වේදනාව
දැන් රූපේ මගේ වුණා නම් මට ඕන විදිහට තියාගන්න පුළුවන් නම් ඔක ආබාධ පිණිස පවතින විදිහක්
නැහැ
අපි අපි අකමැති දේවල් වෙන්න විදිහක් නැහැ නේ අපිට ඕන විදිහට තියාගන්න පුළුවන් නම්
එහෙමයි සර්
මේක ආබාධ පිණිස නොපවතී අපිට මගේ මගේ ආත්ම කියලා අපිට ඕන විදිහට තියාගන්න පුළුවන් නම් මේ අපිට ඕන විදිහට
ඕ ඒක ආබාධ වෙන්නේ නැහැ නේ ආබාධ වෙන්න දෙන්නේ
නැහැ ඔව් අකමැති දේවල් වෙන්න දෙන්නේ නැහැ නේ එතකොට අපිට කන්ට්‍රෝල් එකක් තියෙනවනේ
ඒ උස
ඒ එහෙම එහෙම අපේ වුණා නම් නේද
ඔව් සර්. එතන අනාත්ම කියන මේ විකත් එකෙන් සර් කිව්ව අනාත්ම ලක්ෂණ ඒ පංච අනේක තමයි.
ඔව්. දැන් ආත්ම වුණා නම් ආබාධ වෙන විදිහට පවතින්න බෑ.
බෑ.
කොහොම විදිහට අපිට තියා ගන්න පුළුවන්?
හ්ම්.
ඔව්.
හොඳයි.
මම හිතන්නේ අර සමහර ඔය සත්‍යකට කියපු එකේ එහෙම ඔක ඇති හොඳට. ශරීරයමයි මම.
මේක අර මේ පංච මේ අර සම්පාමේ පංච වර්ගයේ සූත්‍රය කියන්නේ අර මේ පස්වග මහණුන්ට දේශනා කරපු සූත්‍ර දේශනාවක් නේද?
වෙන්න
ඇති මට ඒවා බලන්නේ නැතුව කියන්න බෑ. නෑ සර් කියපු ටිකම තමයි ඒ කිව්වේ. මට රාබාද කියන එක හිතුණා මොන හරි මේ ඔය දුක් දුම්නස් ඒ වගේ වෙන්න ඇති කියලා.
ඔය මොකක් හරි ඉතින් අපි අකමැති දෙයක්.
ඕසෝක පරිදේව ඔය වගේ දේවල් කියලා තමයි සර් හිතුනේ. ඉතින් මං හිතුවා ඊට වඩා දෙයක් තියෙනවද දන්නේ නැහැ කිව්වා. බොහොම පිං සර්.
දැයි ඒක තමන්ගේ ශරීරයට දාලා බලන්න මේ ශරීරයේ මෙහෙමම.
ඔව් සර්.
ඉතින් මේ මේක හින්දා කරදර වෙන්න විදිහක් නැහැ. මට ඕන විදිහට තියාගන්න පුළුවන්. තියාගන්න බෑනේ.
එහෙමයි සර්. ඒකට ආත්ම බවක් තියෙන්නේ. අනාත්ම වෙන්න බෑනේ සර්.
ඒක අර පොඩි සාමාන්‍ය ලෝකෙට අයිති මට්ටමින් තේරුම ගන්නත් පුළුවන්. ඉතින් ගැඹුරට යන උදව් වෙනවා.
ඔව් සර්.
අරිමානාත්ම දර්ශනයට එන්න නම් අනිත්‍ය දකින්න වෙනවා. ඊට කලින් ලෝකෙ මට්ටමෙන් අපිට ගන්න පුළුවන් ඉතින් අර රූපේ තියනවා නම් මේක මම වෙන්න පුළුවන්ද මගේ කියන්න පුළුවන්ද කියන පැත්ත. අනිත්‍ය දර්ශනයට આવොත් එහෙම කතාවක් එන්නේ නැහැ. පිටින්නේම නැහැනේ.
එහෙමයි. මෙතන කියන්නේ ආභූත පිනිසම වෙයි කියලා නේද? එතකොට නිත්‍ය දේවස.
මෙතන අනාත්ම දර්ශනය මත කරන හින්දා ඒකෙන් ගන්න පුළුවන්. දැක් ඊරුවන් සරණයි.
නැහැ සර්.
ඇහෙනවා ටිකක් මදි වගේ මයික් එකට පිට වෙලා කතා කරන්. ටිකක් සද්දෙට කතා කරන්න
බලන්න. මේ අනිත්‍ය දර්ශනය කියන එක දැන් මම දේශනා ටිකක් ඇහුවා. මේක එතකොට මේ අපේ වෙනස් වීම කියන එක දැන් වඩා අර්ථයක් තියෙනවා කියලා තමයි මේක සඳහන් වෙන්නේ. හැබැයි ඒකට හරියටම ඩිෆිනිෂන් එකක් කියන්නේ අපිට ඒක දකින විදිහක් ගැන මොකුත් ඉතින් කියවුන්නේ නැහැ. ඒක ගැන අපි දකින්නේ ඒක බලන්න කොහොමද කියන්නේ වගේ දැනගන්න.
මොකක් ගැනද අනිත්‍ය කියන එක විතර මට මොකක්ද
මම
මුලින් කිව්වේ මොකද්ද?
අනිත්‍ය කියන එක අනිත්‍ය කියන එක වෙනස් වීම විදිහට නෙමෙයි කියලා කියන්නේ. ඒකට මේ ගැඹුරු විදිහට තමයි ඒක දකින්නේ කියලා මම නිසා ගන්නවා.
ඔව් දැන් අනිත්‍ය කියන එක හරි මම හිතන මට වුණා. අනිත්‍ය කියන එක වෙනස් වීම කියන අර්ථෙ නෙමෙයි ඊට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවා කියලා කියපු එක නේ.
ඔව්
ඒක බලන්න මෙහෙම දැන් අනිත්‍ය කියන එක අපි දෙක වෙනස් වීම කියන්න නම් දෙයක් තියෙන්නත් ඕන. ඒකේ අවස්ථා දෙකක් තියෙන්නත් ඕනනේ. දැන් ඔන්න මගේ ශරීරය පොඩි කාලේ හැටි දැන් හැටි කියලා අපි ඒ දෙක කම්පයා කරන්න ඕනනේ වෙනස් වුණා කියන්නේ. අවස්ථා දෙකක් ඕන. රූපේ පවතින අවස්ථා දෙකක් අරගෙන ඒකකට එකක් වෙනස් කියලා කියන එකනේ අනිත්‍ය කියන්නේ. ඒකට කාලේ අඩු කරගෙන ගිහින් ඕක ක්ෂණයකට එන්නත් පුළුවන්. හරි? ඒත් අවස්ථා දෙකක් අවශ්‍යයි. නේද? සටහන් දෙකක් ඕනේ. ඒ දෙක කම්පයර් කරනවානේ. ඔව්. දැන් එතෙන්දී යාති දෙකක් අවශ්‍යයි. එතකොටම තේනව නේද එකක් ලෝකෙට අහු වෙලා කියන. ඔව් සංසන්දනයක් කරන්නත් ඕන. අවස්ථා දෙකක් කියනකොට කාලෙටත් අහු වෙලා නේද? ඉස්සෙල්ලා තිබුණ හැටි දැන් තියෙන හැටි.
ඔබේ නිරීක්ෂණය කරලා ගන්න නිගමනයක් විදිහට එතකොට නිකන්.
ඔව් නිරීක්ෂණය කරන නිරීක්ෂකයෙක් ඉන්න ඕන ඔය කතාව කියන්නේ. ඔව් එතකොට පේනවා නේද ඔක ඉතර වින දහමක් වෙන්න බෑ කියලා ඒ කියන පැත්තේ. හරි දැන් ඒකේ මේ පැත්තෙන් හිතන්න. දැන් අපි උපමා දෙන්නේ මං අර වතුරේ බල්ලා වගේ දේ දුන්නා හරි මිරිඟුව හරි මොකක් හරි. දැන් ඕක ළඟට ගියාට අපිට ලැබෙනවද? එයක් කියලා. ලං වෙන්න අල්ලගන්න පුළුවන්ද ඒක? වතුරේ බල්ලා හරි දේ දුන්නා හරි මිරිඟුව හරි මීදුම වෙන්න පුළුවන්. එතෙන්ට ගියාම ඒක ලැබෙනවද? ඈතෙන් ගම් පෙනුනට.
නෑ.
ලැබෙන්නේ නැහැ නේ දෙයක් කියලා පණවන්න බෑ නේද මේකයි කියලා. ඔව් දැන් අන්න ඒකත් එක්ක බලන්න. දැන් ඔන්න දැන් වතුරේ බල්ලගේ ඒ කෝණයට බල්ලෙක් ඉන්නවා වතුරේ. හරි එයාගෙන කොට දැන් අපේ මට්ටමට අපි දන්නවා ඒක ඉරවටීමක් විතරයි. මුලාව නිසයි බල්ලෙක් ඉන්නා කියලා හිතන්නේ. බල්ලෙක් ලැබේ. දෙයක් ලැබෙන්නේ. නේද? යමක් කියලා ලැබෙන්නේ මුලාව නිසා. ඇත්ත තත්ත්වේ එහෙම ලැබෙන්න විදිහක් නැහැ නේ. වතුරේ බල්ලෙක් ඉන්න
බෑනේ.
ඔන්න ඔය ඔතන බලන්න දැන් හට ගන්න හැටි හට නොගන්න හැටි. ඒකට අපි කියන්නේ මේ ඇතිකලි මේ වෙයි. නොදන්නකම තියෙනකොට බල්ලා ඉන්නවා. නේ. ඒ නොදන්නකම අඥානකම යෙදුම් නැත්තම් පිහිටන්න බෑනේ. දැන් පිහිටන්න බෑ කියන්නේ මොහතකට හරි නිත්‍ය සංඥාවෙන් ගන්න පුළුවන්. බැහැ නේද? ක්ෂණයකටවත් නිත්‍ය කරන්න පුළුවන්ද? ක්ෂණයකටවත් වතුරේ පිහිටවන්න පුළුවන්ද බල්ලා? බැහැනේ. අන්න එතනක් තියෙනව නේද අනිත්‍ය දර්ශනය. නිත්‍ය කරන්න බෑ. පිහිටවන්න බෑ. ලං වෙන්න බෑ. හරි. ඒක එන්නේ දැන් අන්න අර ඒ පටිච්ච සමුප්පන්න බව දැක්මක. මේ තිකල්ලි මේ මෙහෙම නොවුනොත් මම කතාවක් නෑ දෙන්නේ නේ. අදාළ නෑ. තේරුණාද?
මට තිබුණා. එදුණේ ගේ ඒ අර්ථයෙන් තමයි කියනවා. අර විදියට කඩා වෙනවා කියන ඉත්‍ය විදියට මේක තිබිලා නැහැ මේ වගේ දැකීමක් ඇත්ත නේද කියන්නේ.
ඔව් එතන අන්නතන තමයි අර Nirodhaye ඥානය කියන එකත් එක තමයි අපි අපිටනේ කියන්න පුළුවන් බල්ලා කියන්නේ හටගත්තු දෙයක් කියලා. වතුරේ බල්ලා කියන්නේ හටගත්තු ස්වභාවයක් නේ. කියන පවතින ඒක හට ගැනීමක් නේ. ඔතන ගන්න එපා අර දැන් වතුරේ ඡායාවක් පැටිලා ආලෝකේ හින්දා ඒ කතා නෙමෙයි ආ අල්ලගේ මානසික කරද්දට බලන්න
ආව ඒ ගැරෙන්න ඉතන කර නෑ වගේ
බල්ලගේ මානසිකත්වෙට තියෙනවමනේ අන්න ඒ කතාව විතරයි ගන්න ය යමක් යමක් කියන එක දැන් අට ගැනීමක් නේ අට ගන්න එක කොහමද නොදන්න කමම අවිද්‍යාව මත හරි අන්න ඔය ධර්මතාවය විතරයි එතන ගන්න ය
මාලිහ
එතකොට අන්න ඒකයි යමක් යමක් අනිත්‍ය නම් ලං වෙන්න බෑ ලැබීමක් වෙන්න බෑ මෙන්න මේ පටිච්ච සමුප්පන්න ස්වභාවය. ඒක තමයි සංකත බව කියන්නේ. සමුදයක්. එතකොට දැන් අපිට කිලින්ම සකස් වීම පේනවා. සකස් වීමක්. ඒක බල්ලෙක්ගේ කතාවක් නෙමෙයි. සකස් වීම. නේද? සමුදය. සමුදයක් විතරනේ. ඒ සමුදය වෙන්නේ නොදන්න කම එක්ක අඥාන කමයි. නේද?
ඔව් නෝටි මම කියන්නේ පොඩ්ඩක් ආයෙ පැහැදිලි වෙන්න මගේ දැන් ඉස්සරහ පේන යම් කිරි ඔබ්ජෙක්ට් එකක් මට පේන එකක් ඒ විදිහට හැදීමක් නේද ඒකට මම පෙන්වන්නේ
ඔව් දැන් ඔබතුමා ඉස්සරහ කෝප්පයක් හරි පොතක් හරි මොකක් හරි තියෙනවා කියලා හිතන්න
හරි මම තියනවා ඉස්සරහ ඔව්
ඔව් තියනවා පේනවනේ නේද දැන් අපිට අපිට හිතෙන්නෙම ඒක තියෙන හින්දා පේනවා කියලා
ඔව්
ඒක සාධාරණයිනේ නේ තියෙන හින්දානේ
පේන්නේ
ඔව් දැන් අපි අපි දැඩිව විශ්වාස කරනවා තියෙන හින්දාමයි
පේන්නේ
ඔව් දැන් ඔන්න ඔය විශ්වාසෙම නේද බල්ලත් ඉන්නේ වතුරට එබිලා අර බල්ලෙක් ඉන්න හින්දාමයි පේන්නේ
ඒක හරි දැන් බල්ලට දිනනවා නේද දැක්කම ඉතින් මේක ඒ නිත්‍යභාවය තමයි අනිත්‍ය කියලා බුදුහාමර දෙන්නේ නේද
දැන් අපි ඉන්නේ තේ නිත්‍යභාවයේ රූපයක් ලැබෙනකොට යමක් ලැබෙනකොට හැබැයි ඕකේ ඇත්ත යථාභූත ස්වභාවය දකිනකොට මේක ආයතන ආයතන වලින් උනේ මෙහෙම තියනවා වගේ පෙන්වන්න නේද
ආයතන
එක තුනයි ඔව් ඒකට ආයතන වලින් ඇත්තද කියන්නේ මුලා කරනවාද අපි ආයතන ආයතන වලින් මුලා කරනවා නේද? ආයතන ඉති මාරයට
දෙන්නවා.
ඔව් ආයතන වලින් තියෙනවාමයි කියලා තමයි දෙන්නන්නේ. අපි උපුරුදු කරලා තියෙන්නේ මේ. ඒකට අන්න ඒ හින්දා තමයි මේ ආයතන පිරිසිඳ දකින්න කියලා කියන්නේ. හොයන්න ඕනේ හැට පුළුවන්ද එළියේ තියෙන දෙයක් පෙන්වන්න. මේක දෙට විමසන්න. ඒක එකක ඔය පරීක්ෂණයක් කියලා තියෙනවා මේ අපේ ඔය ආමින් හන්සලා විශේෂයෙන් ඔය පිටිකල ගුණරත්න සාමිනවාසේ ගොඩක් ඉස්සර කාලේ කියනවා දැන් ඔන්න දෙයක් දිහා බලා ඉන්නකො ඉස්සරහ තියෙන පොතක් හරිමු මොකක් හරි දැන් පේනවනේ ඒක බලන ගමන් ඇඟිල්ලකින් Tamange ඇහැ පොඩ්ඩක් හොල්ලන්න ඇහැ බෝලේ සයිඩ් එකේ මොකද වෙන්නේ පේන දෙයට හෙල්ලෙනව නේද?
හෙල්ලෙනව.
ඔතේ එළියේ තියෙන දේද හෙල්ලෙන්නේ ඔය පේන ස්වභාවෙද?
පේන ස්වභාවෙනේ.
පේන ස්වභාවෙනේ හෙල්ලෙන්නේ. එහෙනම් ඔය පේන්නේ එළියේ තියෙන දේද? ඇහැ හොල්ලනකොට හෙල්ලෙනව නේද? එළියේ තියෙන එක වෙන්න බෑනේ අපි දන්නානේ එළියේ තියෙන එක නෙවෙයි දැන් හොල්ලන්නේ ඇහැ කියන්නේ. නේද?
එතකොට ඉතින් අපි එන වර්ණ එන නැගෙනසම්පයි හෙල්ලෙන නිසා මෙහෙම ලක්ෂර ඩිලීෂන්
නෑ ඊටත් වඩා හිතන්න ඇහෙන් උපද්දලා දෙන දෙයක්මයි මේ හෙල්ලෙන්නේ ඇහෙනේ හොල්ලන නෑ අපි දැකලා තියෙන්නේ ඇහෙන් උපද්දලා දෙන දෙයක් හරි අපි විශ්වාස කළාට එළියේ තියෙන දේ දකිනවා කියලා දැන් අපි එළියේ තියෙන දේ හෙල්ලුවේ නෑනේ ඇහැ හොල්ලනකොට පේන එක හෙල්ලෙනවා නම් ඒ කියන්නේ ඇහැ උපද්දපු දෙයක් නේ අපි දැකලා තියෙන්නේ අපේ විශ්වාසයක් විතරයි ඒ එළියේ තියෙන එක දකින්නවා තියෙන එක අර දෘෂ්ටියක් විතරයි. අව ඕකම තමයි වතුරේ බල්ලටත් අර ගොඩ ඉන්න බල්ලට වෙලා තියෙන්නේ නේද? යා කොච්චර හිතුවත් එළියේ තියෙන දෙයමයි මේ පේන්නේ කියලා එළියේ තියෙන දෙය නෙමෙයි මේ පැත්තෙන් හදාගත්තු දේ තමයි ඒ දකින්නේ.
දොර අපිට කියන මේ වස්තුව කියන එක නිකන් මේ යොදව මෙල්ලනවා නම් මේ වස්තුව කියන එක ඒකට මනසේ පැත්තක් වගේ තියනවා නේද? ඒක මොකද ඒ තමයි වස්තුව කියන එක මනසේ නිකන් චිත්‍රයක් විදියට හරි නොකරි වචනයක් විදියට දිනවා. මේ මෙල්ලුවම අපි දෙන්නේ නැතිව මේක නිකන් වෙනස් වෙනවා කියනවා. හැබැයි මනසේ මේ ඉස්සරහ ප්‍රතහාරි මාපත තියනවා කියන එක මනසේ තියෙනවා ඇහැට ඒක සම්බන්ධයක් නැතුව තියෙනවා වගේ හිතනවා නේද?
ඔව් දැන් මනස පැත්තෙන් බලනවා නම් දැන් අපිට ඇස් දෙක වහගත්තත් පේන්න ඕනනේ. එහෙමත් පේනවනේ හිතට ඔන්න ඉතිය තියෙනවා කියලා නේ.
මොනවද තියෙන දැන් මේ මගේ ඉස්සරහ පොඩක් තියෙනවා කියන එක ඇස් දෙක වැහුවත් ඉතුරු වෙනවා ඇස් දෙක ඇන්නේ.
ඔව් එහෙමනම් බලන්න ඇස් දෙක වහගෙනත් පේනවා නම් මේක මනසට පේන එකක්. ඒ මනසට පේන එක එළියේ තියනවාද? දැන් මනසට ඇස් දෙක වහගෙන ওই මනසට පේන එක අල්ලන්න පුළුවන්ද? බෑනේ.
නෑ. ඒ තියනවා කියන විතරයි.
නැහැ. තියනවා කියන හැඟීමක් විතරනේ දෙන්නේ. අනිත් එක ඔය මනසට පේන එක වෙන කෙනෙකුට පේනවද අපිට පේන්නේ? මනසට පේන එක ඇස් දෙක පහගෙන ඉඳි පේන එක වෙන කෙනෙකුට පේන්නත් බෑනේ නේ?
වෙන කෙනෙකුට පේන්නේ
නැහැ. ඔව්. අපි ඒකත් හොයලා බලන්න ඒ එළියේ තියෙන එකද දැනගෙන තියෙන්නේ. නැහැනේ නේ?
මම නිකන්ම හිතන්න තියෙනවා. මනරයෙන් කියන තාක්ෂණයේ
ඔව් හැබැයි අපිට ලොකු හැඟීමක් තියෙනවා ඔය එළියේ තියෙන එකමයි පේන්නේ කියලා. ඒක තමයි ඒ දෘෂ්ටිය කියන්නේ. මතය. මනසෙන් හැදෙන එක බලබලා ඔය දකින්නේ එළියේ තියෙන එක කියලා බාරගන්න තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ. ඒක මේක හොඳට පෙන්නලා දෙන්න ඕන. හරි.
අපි ඉගෙනගෙන බලාගෙන යද්දි තමයි මෙතන අනිත්‍යය කියන්නේ නේද?
නැත්නම් අන්න හරි. දැන් ඔය අනිත්‍යය කියන්නේ තියෙන එකකට සිද්ධ වෙන දෙයක්ද?
නෑ තියෙන එක තියනවා කියලා බලන් යද්දි ඒක නිත්‍ය නෑ කියලා කියන්නේ.
ඔව්. තියනවායි කියලා ගැනීමමයි නිත්‍ය කිරීම. හරි. දැන් නිත්‍ය කරන්න බැරි වෙනවා. නිත්‍ය සංඥාවෙන් ගන්න බැරි වෙනවා. නෑ නෙමෙයි. හිතුවන්න බැරි වෙනවා තව විදිහකට කිව්වොත්. පිහිටීමක් දෙන්න බැරි
වෙනවා. ඔව් අපි මේ වෙනසෙන් යද්දි පිහිටීමක් දෙන්න බැරි
වෙනවා. ඔව් ඔව්. ඒත් පිහිටීමක් දුන්නේ නොදන්නකමට අඥානකමට කියලා පේන.
ඔව්.
ඔව්. එතකොට ඔන්න ටිකෙන් ටික අර දර්ශනයට එනවා. මේ ඇතිකල්ලි මේ වේවි නැත්තම් හොවෙන්න බෑ. පටිච්ච සමුප්පන්න බව. ධර්ම කියන එක ඉක්මවා යනවා. දැන් මේ ඇති කල්හි මේ වේ කියනකොට දැන් අන්න අවිද්‍යාව නැති කල්හි සංඛාර කියනවනේ. සංඛාර ඇති කල්හි විඥාන, විඥාන ඇති කල්හි නාම රූප ඔහොම කියනවනේ. දැන් මේ පටිච්ච සමුප්පන්න බව දකිනකොට ඔය දෙපැත්තම ඉක්මවා
යනවා.
ඔව්. එතකොට දකින්නේ අර සමුදය කියන එක සකස් වෙනවා කියන එක. දැන් අර උපමාවෙන්ම හිතන්න දැන් වතුරේ බල්ලා පටන් ගන්නකොට බල්ලට වතුරේ බල්ලෙකුත් ඉන්නවා. ඒක දකින මේ පැත්තේ මගේ ඇහැ හරි මම කියන ඒ ස්වභාවයක් තියනවා නේ. අජ්‍යත් බහිද්ද වෙන් වෙලානේ
තියෙන්නේ.
ඔව් තියනවානේ. තියන දේනේ පේන්නේ.
තියෙනවා. ඔව්.
ඔව්. දැන් ඔන්න ඕකේ මේ අර පටිච්චසමුප්පන්න බව දකිනවා කියන්නේ දැන් සකස් වෙන හැටි දකින්න. සමුදේ. දැන් ඒක අපේ නුවණත් එක්ක තමයි ඒක බලන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඕක නිරෝධ ධර්මයක්.
අපිට ආවේනික විදියට මේක පේනවා. මට හිතෙන්නේ දැන් ඇහැට පේනවා, දැන් මහර එනවා, ඉතින් ඒ වගේ වෙනවා. නිකන් සිවුම් බැවි වෙවි යනවා. ඒක තුන මේ පටිච්චසමුප්පාදයේ කියන ඒ අංග බලන්න අවශ්‍යතාවයක් නැහැ නේද?
නෑ නෑ. ඒ අංග ඔක්කොම ඉක්මම යනවා මේ සමුදය දකින්නකොට. අට ගන්න හැටි දකින්නකොට. මෙසේ මෙසේ කියලා දැන් මේ රූපය කියන එක මෙසේ රූපයයි කියන බවට පත් වෙනවා. මෙහෙමයි ඕක ලැබෙන්නේ. දැන් මේ බල්ලා කියලානේ ඉස්සෙල්ල පටන් ගත්තේ. අන්න බල්ලෙක් ඉන්නවා කියලානේ. මෙසේ බල්ලායි. බල්ලා ඇති වෙන්නේ මෙහෙමයි කියන පැත්තට යනවා. අනේ සකස් වීම දකිනකොට දැන් බල්ලෙක් කියලා පෙන්වන්න බැරි වෙනවා. අපි හිතවන්න බැරි වෙනවා. එනේ අර ඵලය පැත්ත. යෙදෙන්නේ නැහැ. හරි.
හරි. මට එදුනේ එදනේ මේ අනිත්‍ය කියන එකට අපි එතන ඒ විදිහට කිව්වේ මේක අනිත්‍ය නම් දුකයි කියන එක මට එනකොට ඒක කොහොමද කියන්නේ?
ඔව් දැන් ඔය අනිත්‍ය බව නොදන්න හින්දානේ දෙයක් කියලා බාරගත්තේ. බල්ලෙක් ඉන්නවා කියලා බාරගන්නෙම අනිත්‍ය බව නොදන්න
හින්දානේ.
ඉන්න ඉන්න හින්දායි පේන්නේ කියන්නේම මේ අනිත්‍ය බව නොදන්න හින්දානේ.
ඔව්.
දැන් ඔන්න ඔය නුවණ එනකොට මොකද වෙන්නේ? දැන් ඔය බල්ලට බිරුවේ. කේන්ති ගත්තෙ. නේද?
ඔව් ගොඩක් නෑ. මේක ගොඩක් දේවල්.
මෝඩ කමමනි කියලා පේනව නේද? අනේ එතන එනවා ඒ යමක් කිරීමේම ප්‍රශ්න. නිත්‍ය සංඥාවෙන් ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා. නිත්‍ය සංඥාවෙන් ගන්න එක දුකයි. එල්
ඒ යමක කිරීමේ
ප්‍රවටන හින්දා කියන එක තමයි නිත්‍ය සංඥාවෙන් ගත්තා කියන්නේ. ඇතයි කියලා ගත්තා පිහිටෙව්ව. ක්ෂණයකට හරි පිහිටෙව්ව. හරි?
ඔව්.
ක්ෂණයකට හරි පිහිටෙව්වා කියන්නේ නිත්‍ය සංඥාව. ඒ හින්දා මතක තියාගන්න ඕක ඇති වුණ තැනම නැති වුණා කිව්වට වැඩක් නැහැ. ක්ෂණයකට හරි පිහිටලා. දැන් මේ පිහිටීමෙන් එතර වෙනවා ඇති. ඇතිවීමම වෙන්න බැරි සිද්ධිය වෙන්නේ මෝඩකමට. අට ගැනීමම වෙන්නේ නොදන්නකමට. හරි.
හරි.
මේ සමුදයම නිරෝධ ධර්මයක්. අට ගැනීමම විය නොහැක්ක.
නැත් ගැනීමම විය නොහැක්කක් දරත හර ගැනීම අපිට වෙනවනේ. එතකොට විය නැහැක්ක නෙමෙයි.
අනහල් මුලාව නිසානේ වෙන්නේ. ඔන්න ඔය වුණ නෑ
මොකේ
දැන් අනිත්‍ය දකින්න දැන් යමක ස්වභාවය අනිත්‍ය නම් අනිත්‍යයි කියන්නේ දැන් ඒකට මුකුත් වෙනව නෙමෙයි. යමක් ලැබුණේ මෝඩකමට. යමක් වුණේ මෝඩකමට. නේද?
ඔව්.
එතකොට එතනම තියෙනව නේද දුක්ඛේ ඥානං කියන එක යමක් වෙන්නේ මෝඩකම. මෝඩකම යෙදුනේ නැත්නම් කතාවක් නැහැ.
ඒතර ඕනිදුර මට තේරෙන්නේ දැන් අනිත්‍ය නම් දුකයි කියන්නේ අපි ඉන්නේ. ඒ නිසා ඉතින් ඒක අනන්නේ ඉන්නකම් ඒක නම් දින හැබැයි ඒක අනිත්‍ය කියලා දැක්කම කන්නේ දුකක් කියලා දකින්න නේද එතකොට තියෙන්නේ. ඉතින් ඒ මොහොතේ يعني අසත්‍ය දුකෙන් ඉන්නේ
කියනවා පිට. ඒක තමයි. දැන් බැරි වෙලාවත් අනිත්‍ය නොවුණා නම් එහෙම. යමක් කියලා ගන්න එක ඇත්තටම තියෙනවා නම් දැන් දුකක් වෙන්න විදිහක් නැහැ නේ නේද?
නැහැ.
ඔව්. ඒක අනිත්‍ය බව නිසාමයි දුක.
නිත්‍ය බව නිසාම අපේ නිත්‍ය කියලා ගන්න එක දුකයි.
ඔව්. එහෙම කියන්න තියෙන්නේ අනිත්‍ය බව නිසා. බැරි වෙලා ඔගේ අනිත් පැත්තෙන් හිතන්නකෝ ඇත්ත තත්ත්වය අනිත්‍ය නොවුනා නම් එහෙම දුකක් වෙන්න පුළුවන්ද? පැවැටිලා නෙවෙයි. එතකොට දුකක් වෙන්න බෑනේ. අනිත්‍ය දර්ශනෙත් එක්ක තමයි දුකේ අවබෝධය. අනිත්‍ය දර්ශනේ නැත්නම් දුක පිළිබඳ ඥානයක් එන්නේ නැහැ. දැන් අපි ඉස්සෙල්ලා කියන විදිහේ මොකක්ද අර තියෙන දෙයට මොකක් හරි වෙන හින්දා දුකයි කියලා නේ කියන්නේ. එහෙම කතාවක් නෙවෙයි. අනිත්‍ය බව දැක්කොත් තමයි ඒකයි අහන්නේ. යමක් ඉස්සෙල්ලා අහන්නේ නිට්ටයද අනිත්‍යද කියලා. ඊට පස්සේනේ දැන් ඒක දුකද කියලා නෙවෙයි අහන්නේ. ඔව්. ඊට පස්සේ ඒක දුකද කියලා ඒක කියලා පෙන්වන්න බෑ දැන් අනිත්‍ය දැක්කට. ඒකට කියන්න වෙන්නේ යමක් අනිත්‍ය නම් සැපද දුකද කියලා. හරි.
අනිත්‍ය නම් සැපද දුකද කියලා බුදුමහතු නහනවා. ඒකම යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියනවා නේ. උත්තරේදී උදාහරණයක් ඒක අත්වෝ ගන්නවා නේ. එතකොට ඒක දැන් මේක අපි අනිත්‍ය කියලා දැක්කට පස්සේ දැන් දුකක් නැහැ නේ කියලා මම හිතන්නේ.
ඔව් ඒක හරි. අනිත්‍ය කියලා දැක්කට පස්සේ ඒ කියන්නේ දුක නැහැ නෙමේ. එතකොට යමකට අහු වෙන්නේ. දැන් ඊට කලින් ඒකට අහු වෙලානේ.
අහු වෙලා හිටියොත්
ඔව් අපට අහු වෙන මට්ටමේ තමයි දුක තියෙන්නේ. අහු වෙන්නේ නැත්නම් එහෙම කියලා පිළිထන්නේ නැත්නම් දැන් අපිට බලන්නවත් දෙයක් නැහැ නේ. පටිච්ච සමුප්පන්න කියලාවත් කියන්නේ දෙයක් නැහැ නේ. එතකොට එතකොට අවිද්‍යාව සම්පූර්ණයෙන් දුර වෙලා වෙන්න ඕන. හරිද? නෑ මොහොතකට නෙමෙයි අපිට උක කියනවා. අපිට ඉන්නේ ඔය ඥාණයට කියන්න පුළුවන් මේක මඤ්ඤණාවක් විතරයි. අන්න ඔය මඤ්ඤති කියන නුවණ එනවා. ඒ නුවණ එක්ක මොකද වෙන්නේ? මා මඤ්ඤති මඤ්ඤණාවේ මෙදෙන්න උත්සාහේ මාර්ග කෘත්‍ය යෙදෙනවා. හරි. හැබැයි මඤ්ඤණාව කියලා දකින්න ලොකු නුවණක් ප්‍රතිච්ඡ සම්පන්න බව දකින්න තියෙනවා. හරි. ඒත් අපිට මෙහෙම වුණාට රහතන් වහන්සේට මෙහෙම වෙන්නේ නැහැනේ. අවිද්‍යාව යෙදෙන්නේ නැත්තම් ඔහොම වෙන්නේ නැහැනේ කියලා නුවණට පේනවනේ. අපට නොවනවා නෙවෙයි.
අන්න ඕනේ.
අපිට සරස් වෙනවා. ඉතින් ඒක තමයි ඒ වුණාට අපිට නුවණට පේනවා මඤ්ඤණාව කියලා. ওই දර්ශනේ තියෙනවා. හරි.
දුකයි කියන එකක් තියෙනවා. එතකොට යමක් දිනනවා එතන ආත්මය කියලා කියනවා අනාත්මය
කියන්නේ එතන දැන් එතනට යන්න කලින් අතන හිතන්නකෝ දැන් දුක කියන නුවණ තියනවා කියනකොට දුක කියන නුවණ විතරක් නෙමෙයි ඥාන හතරක් යෙදෙනවා දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං මග්ගේ ඥානං කියන හතරම යෙදෙනවා ඔය අනිත්‍ය දකිනකොට පටිච්චසමුප්පන්න බව දකිනවා ඒ ඥාන හතර නැතුව ඔබ දකින්න බෑ අනිත් එක ඒ හතරට තමයි සම්මා දිට්ඨිය කියන්නේ මෙතර වෙන ඥානය යෙදෙනවා බෑ හරි ඒකත් එක්ක විමසන්නකො ටික. ඒකට දැන් මේ එතනින් එහාට දෙක කතාවක් නෙවෙයි යන්නේ. එක මඤ්ඤාවක් සත්‍යයි. අන්න සත්‍යයත් එක්ක කතාවයි. යථාභූත ස්වභාවය එක්ක කතාවක් තමයි ඊට පස්සේ තියෙන්නේ. ඒකයි කියන්නේ මේ අනිත්‍ය දැක්කේ නැත්තම් දුක දකින්න බෑ මේ ආර්ය දර්ශනීය. හැමතිස්සම ඉස්සෙල්ලා යමක් අනිත්‍යද නැද්ද කියලා අහලා තමයි අනිත්‍යයි කියලා උත්තරේ දුන්නොත් තමයි ඊළඟට අහන්නේ යමක් අනිත්‍ය නම් සැපද දුකද කියලා. හරි. පළවෙනි එකේම අනිත්‍යම තියෙනවා චතුරාර්ය සත්‍ය ඥානෙ. නැත්නම් අනිත්‍ය කියලා කියන්න බෑ. මේ ඊතර වෙන දර්ශන. අපි අර අනිත්‍ය කියලා මේ තියෙන දෙක අවස්ථා දෙකක් සංසන්දනේ නෙමෙයි ඔය. සතර ඥානය එක්ක දැක්මක්. අටිච්ච සම්පන්න බවමයි. ඒ කියන්නේ දහම දකින්න. මේ ඇතිකල්ලි මේ වේ මේ නැත්තම් හොවෙන්න බෑ කියන ඒ දර්ශනේ පැහැදිලි වෙනවා. ඒකත් එක්කයි මේ ඊතර වෙන අනිත්‍ය, ඒ කියන්නේ බුදු කෙනෙක් පෙන්නන අනිත්‍ය. ලෝකෙට අයිති අනිත්‍ය ඒක වෙනම කතාවක්. දෙයකට සිද්ධ වෙන දෙයක්. බුදු කෙනෙක් පෙන්නන්නේ ඊතර වෙන දර්ශන. මේ අනිත්‍ය තුල ඊතර වෙන. ආයි වෙනමකුත් ඉතුරු වෙන්න විදිහක් නැහැ.
එතකොට එතනදී මම අපිට මේ දුකයි අනිත්‍යම් දුකයි කියන එක මට පැහැදිලි වුණේ ඉතින් මේ තේජයට අනුව කියන්නේ ඒක ඉතින් වැරදීමක් මේක දුකයි කියලා. එතකොට ඒක එතන හරි නේද මේ විදිහට.
ඔව් එතන හැබැයි දර්ශනේ පිරිසිදු වෙන්න ඕන අනිත්‍ය කියන දර්ශනේ නැත්තම් දුකයි කියන අදහසක්වත් එන්නේ. එතකොට දුක ලෝකෙට ආйти දුක. ඕකට මොනවා හරි වුණොත් තමයි දුක. නේද? අපිට කැමති විදියට තියාගන්න බැරි වුණොත් තමයි දුක. ඒතකොට පුද්ගලයා එක්ක කියන දුක. මේ දුක ආර්ය සත්‍ය කියනකොට පුද්ගලෙක් එක්ක කියන දුක නෙවෙයි. ඒ ස්වභාවයම දුක.
සම්මුදේ වෙච්ච දයක් තුළ අපි නිරුද්ධ කියන එක දැක්කම එන දුක. අපි දැක්කේ කණික දුකක් කියලා. ඒක උරේ හිතනදී දුක සමුදේ කියන්නේ මේ අර අපේ ඉස්සරහේ කොන්සෙප්ට් එක සමුදේ වෙච්ච විදිය තමයි සමුදේ කියන්නේ නේද? කියන්නේ නේද?
ඔව් යමක් බවට පත්වීම. යමක් බවට පත්වීම.
මිත්‍යාව වලදී පිටරේ හම්බුණානේ ඒක හම්බෙච්ච හැටි තමයි සමුදේ කියන්නේ. ඉන්නවා කියන්නේ හරිච්ච නේද?
දැන් ඒ සකස් වෙන හැටි කියනකොට සකස් වුණ දේ පැත්තට කිට්ටු වෙනවද? ඒ කියන්නේ
වෙනම ධර්මමාන ටිකක් කොහේද වෙනම මාකරි විදිහකට මේක එකේකේව දැන් මොකක්ද වෙන විදිහ එකක් ඒ හැදෙන විදිය හැදෙන ඔන්සෙට් එක විදිහ සම්බන්ධතාවය නැහැ.
ඔව් හැදෙන විදිහ නොදන්නා කම දැන් වතුරේ බල්ලා සකස් වෙන විදිහ නොදන්න කමට බල්ලෙක් ඉන්නවා කියලා ගන්න. ඒ සකස් වෙන අනේ ඕක තමයි දකින්න කියන්නේ. සමුදයෝ සමුදයෝ කියලා දකිනවා කියන්නේ. සකස් වීම සකස් වීම. ඒක සකස් වුනේ මොකද්ද කියන කතාවට යන්න විදිහක් නැහැ සකස් වීම. ඒකමයි අනිත්‍ය දර්ශනය කියන්නේ.
එතකොට මේ සමුදය කියන්නේ නේද? නිරෝධය කියන්නේ සමුදය වෙන නැතිවෙන එක නැති ස්වභාවය ගැන ප්‍රශ්නාවින් එන එක කියලා මම හඳුන්වන්නේ
ඒක. දැන් මෙහෙම හිතන්න. නිරෝධයේ දර්ශනය නැත්නම් සමුදය දකින්න බෑ. අර බල්ලගේ උපමාවේදී අපි පැහැදිලිවම දන්නවා වතුරේ බල්ලෙක් පිහිටන්නම බෑ කියලා නේද?
ඔව්.
අන්න ඒ Nirodhe ඥාණය මත තමයි ඕක සකස් වීමක් කියන ඥාණය. දැන් එතන පැහැදිලි නෝනොත්. ඔව්.
අපි කියන්නේ මේ ඉස්සර ඔබ්ජෙක්ට් හැසෙන්නක ඒක අර විනසමින් පඩගෙන ගලා ගියාම අපි දැක්කා අනිත් ඒවා කියනවා කියලා ඉතින් අනගේ ඥාණය සකස් වෙච්චා කියලා දැක්කනේ අර ඒක කියනවා Nirodhe දැක්කානේ.
නිරෝධයේ ඥානය එක්කමයි සමුදේ ඥානය. නිරෝධයේ ඥානය නැතුව සමුදේ ඥානය එන්නේ නැහැ. දැන් නිරෝධ ධර්මයක් කියලා දැක්ම තුලමයි සකස් වීම කියන එක දකින්න පුළුවන්.
නිරෝධ ධර්මයක් මතම නෙමෙයි. නිරෝධ ධර්මයක් කියන්නේ
ඔව් නිත්‍ය විදිහට ගත්ත එක කියන තැනට යන්න බෑ. ඒ ඉපදීමම නොවීමක්. අර අර වතුරේ බල්ලගෙන් හිතන්නකෝ දැන් අපේ මට්ටමට වතුරේ බල්ලෙක් කියන කතාව එන්නම බෑනේ. කොහොමවත් වෙන්න බෑනේ. නේද? අන්න අන්නේ ඒක තමයි Nirodha ඥානය වගේ තියෙන්නේ. හරි? අර තියෙන එකකට සිද්ධ වෙන කතාවක් නෙමෙයි. අමුදය යෙදෙන්නේම නොදන්න කමත් එක්ක. අපට එතන නුවණ තමයි අමුදය කියන එක අන්න ඒකේ වය. සමුදය කියන එකේ වය. සමුදය වුණ ඵලයේ වයක් නෙමෙයි මේ කතා කරන්නේ. සමුදය කියන එක මෝඩකමත් එක්ක යෙදෙන එක. අවිද්‍යාවත් එක්ක යෙදෙන එක. අවිද්‍යාව යෙදුන්නේ නැත්නම් ඔය කතාවම නැහැ. හදන්නකම යෙදුන්නේ නැත්නම් ඔය කතාවම නැහැ. ඒකයි ඉමස්මින් අසති ඉදන්න හෝති කියන්නේ. න හෝති කියන්නේ තියෙන එකක් නැතිවීම නෙමෙයි. අටගන්නෙම නැහැ. අවශ්‍ය ඒ කියන්නේ සත්‍යයේ දුන්න නැත්නම් මේ කතාවක් නැහැ. මොකක් හරි නැති වුණා කියලා කියන්න විදිහක් නැහැ. මේ සත්‍යයේ දුන්න නැත්නම් ප්‍රතිලාම නැහැ. ඒකට නොය හට ගැනීම ජාති ජාතිය නිරුද්ධ කරන හට ගැනීම කියන ගතිය නිරුද්ධාන ධර්මතාවයක්. ඊතර වෙන ධර්මයක්. මේ දකින්නේ මොකද්ද? පටිච්ච සමුප්පන්න බව. පටිච්ච සමුප්පන්න බව දැක්කොත් ඊතර නිදහම දැක්කවෙන්නේ. තියෙන දෙයකට මොකක් කර වෙනවා කියලා දැක්කට මේ නිදහම දැක්කවෙන්නේ නෑ. ඔව්. ඒ සමුදයේ යථාභූත ස්වභාවය සම්‍යක් ප්‍රඥාවෙන් දකිනවක ඔය කච්චානගත සූත්‍රය එහෙම ලස්සනට පැහැදිලි කරනවා. ලෝක සමුදයං කෝ කච්චාන යථා භූතං සම්‍යක් පඤ්ඤාය පස්සතු. ලෝක සමුදය කියන එක යථා භූත ස්වභාවය නිකං ප්‍රඥාවෙන් නෙවෙයි සම්‍යක් ප්‍රඥාවෙන් දැක්කොත්. එතකොට අත්ථිතා සාහන හොති නත්ථිතා සාහන හොති කියලා ඊළඟට කියනවා මොකද්ද ඒ? ඉමස්ති ඉමස්මින් සති ඉදං හොති. ඉමස්මින් අසති ඉදං නොහොති කියන ධර්මතාවය මේ පටිච්චසමුප්පන්න ධර්මතාවයයි. අනේ ඒක දකිනකොට ඒක අපි ඇති ඔය කච්චානගත සූත්‍ර සාකච්ඡා කරපු තැන. එතකොට දැන් ලං වෙන්න බෑ මේකයි කියලා පෙන්වන්න බෑ. න උපේති න උපාදීය ලං වීමක් වෙන්න බෑ. දැන් ඕක වෙන්න කලින් අපි කියන්නේ උපය උපාදාන අබිනිවේෂ විනිබද්ද කියන හතරත්. උපය කියන්නේ ලං වෙනවා, උපාදාන කියන්නේ අල්ල ගන්නවා, අබිනිවේෂයි දැස ගන්නවා, ඒකටම බද්ධ වෙනවා විනිබද්ද. ඒකත් එක්ක යන්නේ ලෝකෙට අයිති කතාව. මේ දර්ශනයක ඉන්නේ න උපේති. ලං වෙන්න බෑ. ලං වීම කියලා කතාවක් යෙදෙන්නේ නැහැ. අල්ලා ගැනීම කියලා කතාවක් යෙදෙන්නේ නැහැ. ඒ මොකටද ලං වෙන්නේ? හරි. ඒ Nirodhe දැක්මත් එක්ක. ඒකයි මේ Nirodhe ඥාන, සමුදය ඥාන, දුක්ඛේ ඥාන, ඥාන මග්ගේ ඥාන. ඔය හතර පෙර පසු නොවි එකටමයි යෙදෙන්නේ. ඒකට තමයි සම්මා දිට්ඨිය කියන්නේ. කක් ඉස්සෙල්ල ඇවිල්ලා අනික පස්සේ එනවා නෙවෙයි. ඔව්. මට ඇත්තටම මේ කියන ඒවා ඇහිලා නෙමෙයි මම මේ කියන්නේ යාන්තම් වචනයත් එක්ක අල්ලගෙන ඉදී. මේ මයික් එක පොඩ්ඩක් මහන්න අදා ගන්න පස්සේ. පෙරුවන් සරණයි.
එවසරණයි ඩොක්ටර් මි ඔබතුමා ඒ පැහැදිලි කිරීමේදී එක තැනකදී කිව්වා මේ මේ පටිච්චසමුප්පන්න බව කියනකොට මේ ඇත්තිකල්ලි මේ කියනකොට අර පටිච්චසමුප්පන්න විග්‍රහයම ඉක්මවා යන ස්වභාවයක් කියලා. එහෙම අදහසක් නේද?
මෙහෙම ඒ අවිද්‍යාව සම්පූර්ණයෙන් දුරු වුණොත් ඔහම කතාවකුත් නැහැ.
ඒක තමයි. එතකොට ડોක්ටර් මේ ඒක තමයි මම කියන්නේ. එතකොට අර රූපේ සමුදේ ස්පර්ශයේ සමුදේ එතකොට අර පටිසම්පාද විග්‍රහයම ඒ ඒ ආකාරයේදී ඉක්මවා යනව නේද? මේ ඇති කල්ලි මේ වෙනකොට
නෑ. දැන් මේ ඇති කල්ලි මේ වේ කියන්නේ සමුදය වෙන හැටිනේ.
ඔව්. දැන් එතකොට ડોක්ටර් නිරෝධයම දැකලානේ මේ වෙන්නේ. නිරෝධය තුලින්මනේ මේ ඇති කල්ලි මේ වෙන්නේ.
ඔව්. ඒක තමයි එතන ඥාන හතරක් කිව්වේ. ඥාන හතරේ ඒ අඩු එකක් හරි අඩුවෙන් එන්නේ නැහැ. හරි. එතකොට ඒක සකස් වීමක් එක්කමයි ඔය හතර කතා කරන්න පුළුවන්. තේරුණාද? දැන් හරි දැන් අනිත්‍ය කතා කරන්නේ යමක් එක්කනේ. නිකම් අනිත්‍ය අනිත්‍ය කියන්න බෑනේ නේද? හරි ස්වභාවයක් ඕන.
ඔව්.
එතකොට ඒ ස්වභාවය දැන් රහත් වෙනකම්ම සේක පුද්ගලයාට තියෙනවා. හැබැයි පුද්ගජනයටත් තියෙනවා. වෙනස සේක පුද්ගලයාගේ වෙනස තියෙන්නේ ඒක මඤ්ඤණාවක් කියන නුවණේ දෙනවා. ඇයි ඒ? ඔය සතර ඥානෙ නිසා.
ඔහොලුක්තු දැන්.
ඔව්. සකස්සීම නැවතිලා නෙවෙයි.
ඔව්. හරි. එතකොට දැන් මේ සකස් වීම කියනකොට මේ අත්දැකීම තුළම දැන් මේ අපිට මේ මොහොත කියලා දැන් දැනට අපි කතා කරුවොත් එහෙම මේ මොහොත කියනකොට මේ ඇති කල්ලි මේ කියන ස්වභාවය හම්බ වෙනවා අපිට. එතකොට මේ කියනකොට මේ නිරෝධය තුළනේ මේ ඇති කල්ලි මේ වෙන්නේ. නිරෝධය තුලින් තමයි මේ හිමට ගන්න.
ඔව්. ඒක ඥාන දර්ශනය.
ඔව්. එතන එපමණකින්ම අර සියලු විග්‍රහයන්ගේ තියෙන ඉක්මවා යෑමක් වගේ අදහසක් එන්නේ දෙතන.
ඒ ඒක ඉක්මවා යෑමේ දැක්ම තියෙනවා. ඒකයි නිරෝධේ ඥාණය කියන්නේ. හැබැයි නිරෝධ වෙලා නැහැ. හ්ම්. හරි. එතකොට මේ මඤ්ඤණාව කියලා දැනගත්තට මඤ්ඤණාව නැවතිලා නැහැ.
හරි හරි හරි. ආ එතකොට මේ ඇති කල්ල මේ වෙන්නේත් නැහැ අවසානයේදී.
අවසානයේදී ඔය කතාවක් නෑ. පටිච්චසමුප්පාදයක් නෑ. පටිච්චසමුප්පාදය අදාළ නෑ.
හරි හරි. ඒක යෙදෙන්නේම අර දැන් අර මඤ්ඤණ ඒ කියන්නේ මාමඤ්ඤති කියන ස්වභාවය තුළ තමයි අර මේ ඇති කල්ලි මේ හෝ ලැබෙන්නේ.
ඔව්. ඔය කතාව තියෙන්නේ ඥාන හතර තියෙන්නේ ඔකත් එක්ක.
හ්ම්
හ්ම්. ඇත්තටම ඔක තව අර සූත්‍රවල ගැඹුරට යනකොට තියෙනවා ඒ ඥාන අනිත්‍ය.
හ්ම් හ්ම්. කියන්නේ මේ අනිත්‍ය කියන එක
ඉස්සෙල්ලා දුන්න තේරුමම තමයි දෙන්න තියෙන්නේ. ඒකෙනුත් ඒතර වෙන්නේ.
ඔව් අනිත්‍ය කියනකොට සාපේක්ෂ වෙන්න බෑනේ. අනිත්‍ය අනිත්‍යෙම රකින්න වෙනවා.
අන්න හරි. එතකොට ඔය පටිච්ච සමුප්පන්න බවෙනුත් ඒතර වෙනවා. ඒකත් අදාළ නැහැ. ඒක හැබැයි ඒක දැන් අපේ මට්ටමතනේ. උන් ගන්නවනේ තමයි ඒ අපිට මෙහෙම වුණාට රහතන් වහන්සේට මෙහෙම වෙන්න බෑ කියන නුවණ ඔය කියන්නේ. අවිද්‍යාවට මෙහෙම වුණාට අවිද්‍යාව යෙදුනේ නැත්නම් ඔහොම වෙන්න බෑ. නේද?
ඔව් ડોක්ටර්. දැන් ඔක දිගටම දිගටම මේ මෙනේ කරනකොට අපි හිතමු මෙනේ කරනවා කියලා ඒ වගේ දෙයක් කිව්වොත් එහෙම එන්නේ එක ගැඹුරමතු වෙනවා නේද? يعني මේ ස්වභාවය ඒ කියන්නේ කාල විසක් නැතුවම ඒ ස්වභාවයම පවතින ස්වභාවයක් වෙනවානේ. ඒ කියන්නේ අපි දැන් මේ යම් කිසි අදහසක් නේද ඔබතුමා ප්‍රකාශ කරනවා වගේ දැන් කිසි ඥානයක් දැන් මේක බහුල වශයෙන් යෙදෙනකොට දැන් මේක සත්‍යයක් නේ. ඒතකොට මේක බහුල වශයෙන් යෙදෙනකොට අය අමුතෙන් හිතන්නව දකින්නව තනක් යෙදෙන්නේ නැහැ නේද?
යෙදෙන්නේ නැහැ. ඒක තමයි ඒක ප්‍රඥාවේ භාවිතය කියන්නේ. එතකොට තියෙන්නේ ප්‍රඥා අප්‍රමත්තය වෙන එක විතරයි. ප්‍රඥාවේ අප්‍රමාදී වීම විතරයි තියෙන්නේ. සුද්ධික වෙනවා. ප්‍රඥාවේ අප්‍රමාදී වෙනකොට සතර අදිෂ්ඨානේ පච්චම අනුරක්කන සත්‍යනේ ආරක්ෂා කරන්නේ. දැන් අපේ අපේ බොරුව දාගන්න යන්නේ නැහැ නේද? දැන් ලෝකෙට අහු වෙන්න විදිහක් නැති වෙනවා. හරි. ඒකර මොකද වෙන්නේ? අන්න ඡාග මනුග්‍රෝහි. ඔක්කොම ඉතින් තෑගි දෙන්න තමයි වෙන්නේ. දැන් ඉතුරු වෙන්නේ නැහැ මොකක්වත්. අඩු ගානේ තමන්ගේ ශරීරයවත් ඉතුරු වෙන්නේ. ආග මනුග්‍රෝහි අන සංසිඳීමේ හික්මෙනවා. සංසිඳීමේ හික්ම ූපසම් ඒ හැවයි ධාතු විභංග සූත්‍රයේ සතර අධිෂ්ඨාන. හැබැයි ඔය ටික කරන්නේ තාම පුරුෂය පුරුෂෝති අනේකයි ඔය ශ්‍රේක බාපය. හරි පුද්ගලය දැන් තාම ඉතර වෙලා නෑ. අන්න එතෙන්දි පැහැදිලි වෙනවා ඇයි සතර අධිෂ්ඨානක පුරුසෝති කිව්වේ කියලා. ඔබතුමා අහපු ප්‍රශ්න.
ඔතේ ඒ ස්වභාවයත් අයින් වෙලා නැහැ නේද?
අන්න නැහැ.
ඔව්.
තාම කෙනා පුරුෂය.
ඒ කියන්නේ එතන කොහොම කොයි විදිහට බැලුවත් අර තමා කෙන දේ අයින් වෙලාම නෑ. සම්පූර්ණයෙන්ම අයින් වෙලා නෑ. අපි කොහොම කතා කරත් එතන.
ඔව් ඔව්. ඒකට තමයි ඔය අස්මිය කියන කතාවේ දෙන්නේ. මේක සක්කාය දිට්ඨිය නෙවෙයි ඥානය හින්දා. වෙයි වෙමි කියන හැඟීම
තියෙනවා.
අස්මිය කියලා කියන්නේ. වෙමි. අර මලේ සුවඳ වගේ. හේමක සූත්‍රෙ එන්නේ උපමා.
එහෙම.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි මුතුම.
ડોક્ટર තෙරුවන් සරණයි. ડોક્ટર තෙරුවන් සරණයි ඇහෙනවද දන්නේ?
ඇහෙනවා
කියන්න. ડોક્ટર ඒ ඔබතුමා පෙන්වපු කාරණේට මේ හොඳ ඩිරෙක්ට් ප්‍රූෆ් එකක් ඔතන හම්බ වෙනවා. දැන් අර චතුරාර්ය සත්‍ය යෙදෙන්නේ නැති කියපු කතාවට මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ අර දැන් අන්තිමටම තියෙන පබ්දේ තියෙන්නේ මේ චතුරාර්ය සත්‍ය පෙන්නලානේ. එතකොට සතිපට්ඨාන සූත්‍රය කියන්නේ ඒකායනෝ මග්ගෝ මේ මාර්ගයෙන් පෙන්නන්නේ. එතකොට මාර්ගයේ අවසානයටම චතුරාර්ය සත්‍ය දාලා තියෙන්නේ. දැන් මට ඕක ගැටලුවක් තිබ්බයි මේ මාර්ගය තුල මේක අවසානය නම් ඒක මාර්ගයට අයිති වෙන්න කොහොමද කියලා. දැන් අර ඔබතුමාගේ පැහැදිලි කිරීමෙන් ඒක හරියටම ගැලපලා යනවා. මේ මොකද ඒකත් අයින් වෙන්න වෙනවනේ. එතකොට ඒකත් මාර්ගයට අයිති කොටසක් කියන එක ඒකේ අර අවසානෙම යෙදෙනවා නේද ඒකත්.
චතුරාර්ය සත්‍ය ඒ කියන්නේ මොකේ මොකේ මේ බුදුදහමේ තියෙන එක තමයි අවබෝධ වෙනකොට ඉතර වෙනවා. දැන් මෙන්න වෙන ඕන එකක අවබෝධ වෙනකොට යමක් ලැබෙනවනේ. අපි දැනගන්නවනේ. තව මොනවා හරි එකතු වෙනවා. ඉතර වෙන
එක. ඉතර වෙන. අනික ඒක දැන් අර මාර්ගයේ පෙන්න පුතැනක තියෙන විදිහක් නැහනේ. දැන් අපි මම මුලින් හිතාගෙන හිටියේ චතුරාර්ය සත්‍ය අන්තිමට ලැබෙන ප්‍රතිඵලයක් කියලා. නමුත් දැන් ඒක නෙමෙයිනේ ප්‍රතිඵලය වෙන්නේ. ඒක මාර්ගයක් ඇත්තටම නේද?
ඔය දැන් ඔවා. ඔකේ දැන් අදහස වහම ඇති. ඒ කියන්නේ එතෙන්ට යනකන් අපිට ඉතින් කියන්නේ නිවනක් මඤ්ඤණාවක් නේ.
එහෙම හරි හරි. හරි ડોક્ટર තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. අපි ප්‍රශ්න ඇත්ත අවසන් කරමු නේද? තියෙනවද කාට හරි?
සර් මෙතන මේ තියෙනවා සර් කල්ලානුතං සමනුපස්සිත කියලා කියන්නේ
කල්ලානුතෝ
ඔව් කල්ලානු සමනුපස්සිත
ඔව් ඒ සුදුසුද කියලා අහන්නේ සුදුසුද කියන්නේ එහෙම කියන්න සුදුසුද එම් වතුරේ බැලලා මගේ කියන්න සුදුසුද කියලා නේ අහන්නේ නේද
ඔව් පැහැදිලි පැහැදිලි සර් මෙතන මේ අහන දෙයට නිසා එතන පහන්නේ යම්
මේගෙන
පන නිච්ඡන් දුක්ඛම් විපරිණාම ධම්මං කියන කෙනේ අහන්නේ
ඒ අවබෝධය ආවනම් දැන් මෙහෙම කියන් මගේ කියන සුදුසුද
සුදුසුද කියන එක සර්
අනිත්‍ය කියන දර්ශනේ ආවට පස්සේ යමක් අනිත්‍ය නම් ඔබ මගේ කියන සුදුසුද සුදුසුද කියලා මගේද කියලා නෙමෙයි යන්නේ සුදුසු කියන්නේ සුදුසු එන්නේ ලැබෙන්නේ නැත්තම් හැම මාළුන්ගේ පුත්‍රය සුත්‍රේ නක තව ටිකක් පැහැදිලි කරන්න චක්කු විඤ්ඤාය රූපයක් ගැන මොකද හිතන්නේ චක්කු විඤ්ඤාය ඇසෙන් දතයුතු රූපයක් ගැන මොකද හිතන්නේ ඔබ දැන් ලැබෙන්නේ නැත්තම් අතීතෙත් ලැබිලා නැත්තම් අනාගතෙත් ලැබෙන්නේ නැත්තම් කවදාත් ලැබෙයි කියලා හිතන්නත් නැහැ එහෙම එකකට ඡන්ද රාගයක් ඇති කරගන්න එක සුදුසුද
සුදුසුද
හල්ලන්නතෝ සමනුපස්ස වචනේ ඊයේ වගේ සුදුසුද ඒක හරිද නැත්තම් මගේද කියලා අහනවා නේ මගේ කියන එක සුදුසුද කියන්න සුදුසු කියන්න වටිනවද නේද
ඔව් සෝ
පිටීමක්වත් ලබ දෙන්න බැරි එකක් දැන් මගේ කියන සුදුසුද
සුදුසුද ඔව් සෝ
මේ වගේ කතාව
මේක යට කොටසෙනුත් ඒක පැහැදිලි වෙනවා නේ සර් ඒ තම්මම ඒසෝ හමස්මින් ඒසෝ මේ අත්තහත්ති කියලා කියනවා නේ සර්
මගේ කියන්න මම කියන්න මගේ ආත්මය කියන්න සුදුසුද කියලා
සුදුසුද කියලා
මගේ ආත්මයද කියලා අහන්නේ කියන්න සුදුසුද
ඔයගොල්ලෝ උත්තර දෙනවා පහලින් සර් නෝනේ තම් බන්තේ කියලා ඒගොල්ල පැහැදිලි සර් තෙරුවන් සරණයි සර්
තෙරුවන් සර්
තව කාටවත් ප්‍රශ්නයක් තියෙනවද එමු කරන්න ප්‍රශ්න නැවගේ සත් මේ අවසන් කරමු නේද
හොඳයි
ඊළඟ අදත් අමුතන වටනා ධර්ම සාකච්ඡාවක් සිද්ධ කෙරුණා ඉතින් අපි හැමදාම ධර්ම ශ්‍රවණය කිරීමෙන් වගේම අපිට ධර්මයේ පහදා දීමෙන් විශාල පුණ්‍ය කර්මයක් අපි සිදු කරගත්තා ඒ සියලු කුසල් ඒ සත්‍ය අපි අපගේ ආචාර්යතුමාට අනුමෝදන් කරමින් දුක් නිරෝගී දිරදී දියුණු ප්‍රාර්ථනා කරමු වගේ මෙතුමාගේ දෙමව්පියන්ටත් මේ පුණ්‍ය ශක්තියෙන් බෞගමන සුකදම දුක කරගන්න අවස්ථාව ලැබේ වගේ ප්‍රාර්ථනා කරමින් ආචාර්යතුමාගේ මෙවන සාකච්ඡා අවසන් කරන්න කිරෝසර්ණ
හොඳයි පෙරවන් සරණයි මුලින් මතක් කළා වගේ මේ සාකච්ඡා මාලාව ආරම්භ වුණේ සුනන්ද මහත්තයාගේම ආරාධනාවක් එතුමා මේ නාලිකාව පවත්වාගෙන යනවා ඉතින් එතුමාට අපි හැමෝම රැස් කරගත්තු පින් අනුමෝදන් වෙන්න ධර්ම දානමය කුසල කර්මයක් කරන්නේ ඒ වගේම මේකට යම් කිසි විදිහකින් උදව්පකාරී කරන හැමෝටම පුණ්‍ය අනුමෝදනා කරමු එක්කම මේ වගේ සාකච්ඡා අහගෙන ඉන්න යම් කිසි දෙවි දේවතාවුන් වහන්සේ නමක් ඉන්නවා නම් පින් බලාපොරොත්තු ඉන්නවා නම් මේකින් අනුමෝදන් වෙන්න සතුටටපත් වෙන්න දිවයි සිරු වැඩි දියුණු කරගන්න තව තවත් අපිට මේ වගේ ධර්ම සාකච්ඡා වලට යොමු වෙන්න කල්යාණ මිත්‍රය සිරු කරන්න දහම සාකච්ඡා වෙන තැන් වලට යොමු වෙන්න අවස්ථාවල් තව තවත් හදලා දෙන්න ඒ වගේම අපට ඒ සතුටට පත් වෙන දෙවිදේවතාවුන් වහන්සේලාගේ ආරක්ෂාව ලබා දෙන්න අපට අපේ පවුල් වල අයට මෙලෝ වශයෙන් යම් කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් අපල උපද්‍රවල ලෙඩ දුකක් සොර සතුරු උපද්‍රව ස්වභාවික උපද්‍රවයක් ආදී මේ කිනෝකේ කිසියම් කරදරයක් වෙන්න තියෙනවා නම් සමගින් අපව ආරක්ෂා කරන්න කියලා දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම අපිට මේ වගේ දහම් කරුණු මතු කරලා දෙන බුදු කෙනෙක් වෙන්න අර්ථය මේ ඉතිර වෙන අර්ථය මේ වගේ කියලා පෙන්වලා දෙන අපේ අවසරයි යලව යනවා මද ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු කල්යාණ මිත්‍රයන් වහන්සේලාටත් අපි පුණ්‍යානුමෝදනා කරමු. තව තවත් නිදුක් නිරෝගී භාවය ලැබෙන්න මේ වගේ ධර්ම දේශනා සාකච්ඡා පවත්වන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. හොඳයි. තෙරුවන් සරණයි හැම දෙනාට.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. සියලු දෙනාටම.